හිටිය ගොඩාක් පිරිසක් හිටියා. ඒ හැම ඒවා අපි කියන්නේ ලෝකෙට අයිති ප්‍රතිඵල. නැත්තම් මේ 31 තලයේ ඉහළ පැතිවලට යන්න පුළුවන් ධ්‍යාන ආදිය ප්‍රගුණ කළා. ඉතින් බුදු කෙනෙක් පෙන්වන්නේ එතනින් එහාට. ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන දර්ශනයක්. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මේ ලැබුණ ශ්‍රණ සම්පත්තියේ කොහොම හරි බුදු කෙනෙක් පෙන්වන ලෝකෝත්තර දර්ශනයෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීම. එතකොට ඒකට උපකාරී වෙන ප්‍රායෝගික පැත්ත තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් අදත් අපේ ගිය සතියේ වගේම මම හිතන්නේ අවසරයි අපේ තනවන් ලිල ඥාන විමල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් තෙරුවන් සරණයි අපේ හාමුදුරනි.
තෙරුවන් සරණයි අපේ මහත්මයා.
එහෙමයි. අපිට මම හිතන්නේ මේ අද දවසෙත් මේ ප්‍රතිපදාවට අදාළ විදිහට සාකච්ඡාව යොමු කරන්න උත්සාහ කරමු. මොකද මුගක් පිරිසක් දහම හොයන දන්න උත්සාහ කරන පිරිස. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයට අනුගත වෙන්නේ කියන පැත්තට අපි සාකච්ඡාව යොමු කරන්න බලමු නේද අපේ හාමුදුරනේ.
ඒ ගොඩක් වටිනවා අපේ මහත්මයා. මේ ඊට කලින් මේ පුංචි වචනයක් මට කියන අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රවි කොග්ගලගේ මහත්මයා මම බොහොම පුංචි කාලයක් අඩු කාලයක් තමයි ඇත්තටම එකම දවසක් තමයි අජීවීව දැකලා හමුදා කතා බහ කරලා තියෙන්නේ ආරණ්‍ය සේනාසනයකදී. ඒ හැරෙන්න සාමාන්‍ය දවස් කීපයක් කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්නේ අද කාලේ අවුරුදු 2600කට සමාසන්න කාලයක් මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සිද්ධ වෙන විශාල කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලයේදී පරම්පරා හැටියට කියන්නේ පරම්පරාවකට අවුරුදු 100ක් කියන කාලේ කියලා බැලුවත් පරම්පරා 26ක් ඊට වඩා ඉතා වැඩි. ඉතින් මේ කාලේ වෙද්දී අර මූලික බුද්ධ වචනය කියන දෙයට අර ඇනබෙරය වගේ ආනි සූත්‍රය කියලා පැහැදිලි කරන්නේ ඒ වගේ ඇනබෙරයක් වෙනා තියෙන කාලයක. ඒ කියන්නේ බෞද්ධ සමාජයේ තුන බෞද්ධ සංස්කෘතිය තුළ විවිධ විෂමතා ව්‍යාකූලතා තියෙන කාලයක්. ඊට පස්සේ මේ ඊට පස්සේ ඒ සංස්කෘතියට ඔබට කියන දහම කියන කාරණය ඉස්මතු කිරීමෙන් ගත්තට පස්සේ හතු පිපෙන්න වගේ අද කාලේ තාක්ෂණය ගොඩක් දියුණුයි. يعني සමාජ මාධ්‍ය සමාජගතව ගොඩක් පැතිරලා තියෙනවා. ඉතින් ලංකාවේ අර නියාමනය කියන කාරණය ඇති දුර්වලතාවයන් නිසා වෙන්නට ඕන. ඉතින් අර විශේෂයෙන්ම يعني විවිධ මතිමතාන්තර සමාජගත කරන්න දහම කියන නාමයෙන් උත්සුක වෙන සමාජයක් තියෙන්නේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අපේ සොග්ගලගේ මහත්මයා රවි මහත්මයා කැමති නැහැ මේ වචනේ පාවිච්චි කරනකොට. අපේ ගුරුතුමා එතුමාගේ අනතිමානිකම නිසාමයි එහෙම සිහිපත් කරන්නේ. මේ කියන්නේ කලන වැටක් සකස් කරලා ඒ කියන්නේ දහම හොයන දහම් පිපාසයෙන් යුක්ත වෙන කියන්නේ ජීවිතයේ නිස්සාරත්වය කියන දේ මේක අපි කියන්නේ අපි මොන දේ කරත් සැප සතුට හොයන ජීවිතේ මොන දේ මොන විදියට කරත් ඒ සැප සතුට හොයාගෙන යන සිළුලුවට ඔළුව හැරිච්ච අතේ දුවන එකන යාන්ත්‍රික සමාජයක අපිට මේ සැනසීම කියන දේ කියන්නේ සැප සතුටට ඔබට කියන සැනසීම කියන දේ හොයාගෙන යන පිරිසකට දහම් පිපාසයෙන් යුක්ත කෙනෙකුට කලන වැටක් සකස් කරලා මාතෘකාවක් හදන තෝතැන්නක් සකස් කරලා තේමාවක් හදලා ඒකට කියන්නේ පාර්ශවීය මැදිහත් කරුවෙක් හැටියට ඒ පිරිස ඔක්කොම එක කේන්ද්‍රයකට ගොනුගත කරන එතනට සම්බන්ධ කරන බොහොම මේ කියන්නේ මේක හුදෙක් හුදු දැනුම කියන පැත්තටම නොයා ඒ දැනුම තුළ තුළින් කුළු ගන්නන ජීවිතයේ ආධ්‍යාත්මික ගුණය කියන දේ ඒ වගේම ප්‍රායෝගික මට්ටමට යොමු කරන්න කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන මහාත්මා ගුණය කියන දේ ජීවිතයේ තුළින් ඒ වගේම දහම් ඒ කියන්නේ හැබැයි සාසනික ගෞරවයෙන් යුක්තව මේ කටයුතු කිරීම පිළිබඳව ඒ විශේෂයෙන්ම ඇත්තටම පෞද්ගලිකව මම කතා කරොතින් මම හරිම පොඩි පුංචි හාමුදුරු නම භික්ෂුන් වහන්සේ නම පුංචි ස්වාමීන් වහන්සේ නම කියන්නේ ප්‍රවේශ වෙන දහම කියන දේ හොයන්න ඕනේ කියන අදහසක් එක්ක එක්කාසු වෙන්න උත්සුක දරන ඉතින් මම ඒ කල්පනා කරා අපේ මේ රවි මහත්මා මා වැනි දහම හොයන්න ප්‍රවේශ වෙන ස්වාමීන් වහන්සේ නමකට මේ අවකාශය ඉඩකඩ සනස්තර දුන්නා කියන කාරණයෙන් එතුමාගේ තියෙන නම්‍යශීලී ගුණය සහ ඒ කියන්නේ මහත්මා ගුණය කියන දේ මේ දහමට තියෙන මේ උතුම් පුජ්‍යනත්වය කියන දේට ඔබට කිහිල්ලා මේ සාසනික මාමකත්වය කියන දේ කියන්නේ නිවෙන්ට ඔන්න මෙන්න තියෙන සාසනය වෙනුවෙන් කියන්නේ තෙල් බිඳුවක් හෝ එකතු කරලා මේ ඔබත් මමත් සරණ ගියපු මගේ ශාස්ත්‍රෝන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ කල් තියෙන්න ඕනේ කියන අදහසෙන් මේ ගන්න උත්සුකත්වය මේ යොදන යෙදුම අනුපමේයයි අප්‍රමාණයි. ඉතින් ඒ නිසා මේ අපේ පොග්ගලගේ මෙතුමාට ඇත්තරම මේ ඇත්තරම තුනුරුවන්ගේ ආශිර්වාදය ඒ වගේම නිරෝගී සුවය බොහොම හදවතින් මම මේ කියන්නේ මෝනිච්ඡාවට නිකන් කිව යුතු කාරණාවක් ඇටට නෙවෙයි තවරණවත් නෙවෙයි අමුතු වචනයකින් හිමුණු හදවතින් මේ ආශිර්වාදය මේ කරන්න ඕන. ඒ වගේම මේකට එකතු වෙන්නේ දහම වෙන මේ වෙනකොට සමාජ කතිකාවත පවතින වසංගත රෝග වෙන්නට පුළුවන් ආර්ථික මේ කාරණා වෙන්න පුළුවන් දේශපාලනික කාරණා වෙන්න පුළුවන් රැකියාවට අනුබද්ධ හරි වෙනත් විශේෂ කාරණා ලෝකයේ අයත් වූ කාරණාවන් පොදු තනි වචන කතා කරොත් තනි වචනයක් ඔස්සේ කතා කරන වෙලාවේ මහා උත්තමයාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ දහමක් ඊතර වෙන දහමක් කතා කරන්න ඕනේ කියලා මේ පිරිසක් ගොනු ගත වෙලා තියෙනවා. ඉතින් ඒ අයටත් බොහොම හදවතින් ආශිර්වාද කරන්නට ඕන. ඉතින් ඒ නිසා මේ අපේ රවි මහත්මයාට පොග්ගණගේ මෙතුමාට ඉතින් බොහොම මේ කෘතඥ පූර්වකව ඒ ආශිර්වාදය මේ කරන්න තමයි මම මුලින්ම කාලය ගත්තේ. ඉතින් ඒ නිසා මේ කරන කටයුතු ගොඩාක් වටින කාරණයක් වගේ ඉතින් බොහොම මේ ස්තුති පූර්වකවම ඒ වචනේ කියන්න ඕන කියන මුලින්ම කල්පනා කරා. සර් කියන්නේ අනවශ්‍ය වර්ණාවක් කියලා හිතන්න
එපා. ඒක අපේ සබ්ස්ක්‍රයිබර්ස් අපි දහම් කරුණක් අපි සාකච්ඡා කරන්න බලමු නේද?
හරි හොඳයි. ඒ ඇත්තටම හුදු වර්ණනාවක් නෙවෙයි. ඇති ගුණ තුනකට පස්සේ තව තවත් ඒක තීව්‍ර වෙනවනේ. ඒ අදහසින්මයි වෙනත් අදහසකින් නම් නෙවෙයි. හොඳයි. මේ ඉතින් ඒ නිසා මේ
එහෙමයි තේ අපේ හාමුදුරුවෝ ඒ අලුත් කිව්වට තරුණ කිව්වට මේ අපි ඉතින් එහෙම්මම ආවට ගියාට ආරාධනා කරන්නේ මේ දහමට අදාළ දේවල් අපට පෙන්වලා දෙන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් විදිහට තමයි මම උන්වහන්සේට ආරාධනා කළේ. අපේ කාට හරි මේ ප්‍රශ්නයක් තියෙනවද අපේ සාකච්ඡාව පටන් ගන්න නැත්නම් අපි එහෙම තියෙනානම් කවුරු හරි ඉදිරිපත් කරන්න අපි සාකච්ඡාව කරගෙන යන්නම් හැමෝටම පොදු වෙන විදිහට. මෙතනවත් තියනවද කාට හරි සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙන? නැත්නම් අපි ෆයිනන්ස් මමම ඉදිරිපත් කරන්නම්. අපි මං හිතන්නේ කතා කරගෙන ආවා මේ ඔහුගේ ටිකේ එක එක විදිහට අපේ මේ ආයතන 6 අපිව රවට්ටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගැන අපිට මේ උපමාවක් අරගෙන අපි බලමුද සාමාන්‍යයෙන් මේ කොහොමද ඒක වෙන්නේ කොහොමද ඒකෙන් ඈතර වෙන්න උත්සාහ කරන්නේ කියලා අපේ හැමදෙරෙම.
හොඳයි. සරණයි. එතකොට සර් මේ ආයතනත් එක තමයි කතා කරමු කියන අදහස ගත්තේ නේද?
එහෙමයි මං හිතන්නේ.
හොඳයි.
හොඳයි.
ඒක කියලා නේද සර්? එතකොට දැන් මේ අපේ සර් දැන් ආයතන කියන ගත්තට පස්සේ අපි මුලින්ම මේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ආයතනත් එක්ක කතා කරන විවිධ පරයයන් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඒ විවිධ පරයයන් ඉදිරිපත් කරද්දී ඒ වචනයක් පවා ඉතාම වෙනස් වෙනවා. දැන් මම පුංචි උපමාවක් ගන්නම්. අපි යතුරු කියන වචනය ගනිමු. දැන් යතුරු කියන වචනේ ගත්තට පස්සේ දැන් අපි වාහනයක ගමන් කරද්දී වාහනය පන ගන්නන්න ඒ යතුරක් පාවිච්චි කරනවා. දැන් මේ යතුරු පාවිච්චි කරනකොට අපි යතුරු කියලා කියන්නේ අර මේ ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරගන්න පන ගන්නන්න යොදද්දි. කොහොම යද්දී වාහනේ මේ ටික දුරක් යද්දී වාහනේ නතර වෙනවා. ගරාජ් එකට වගේ දාන්න සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ දැන් ඒකේ කාර්මික හඩේ ඒ කියන්නේ ප්‍රධාන ඒ කියන්නේ ඒක වැඩ කරන කෙනා වාහනේ යටට රිංගනවා. යටට රිංගුවට පස්සේ යාන්ට මේ ඒ වාහනේ යට ගලවන මේ මොකක් හරි ඇණයක් ගලවන්න හරි තද කරන්න හරි ගුරු කරන්න හරි මොකක් හරි කාරණයකට යතුරක් වුණා නේ. ඊට පස්සේ ඉන්න කෙනාට කියනවා මට මේ ඔය යතුර දෙන්න කියලා කියනවා. දැන් එතකොට එතනත් මේ යතුර කියන වචනේ පාවිච්චි වෙනවා. මොකද දැන් බලන්න මේ කාරණේ ගමනක් සම්බන්ධයෙන් වාහනයක් සම්බන්ධයෙන්ම තමයි කතා කරන්නේ. එහෙම කතා කරද්දී දැන් යතුරු කියන වචනේ උනත් වාහනේ පන ගැන්වීම කියන කාරණේදී තැනදී යතුරු කියන වචනේ එකයි. හැබැයි පන ගන්නවා කියන කාරණේදී දැන් ඒක යෙදෙන්නේ එක අර්ථයකින්. වාහනේ සම්බන්ධවම තමයි. හැබැයි වාහනේ අර නඩත්තුකට මොකක් හරි සකස් කිරීමක් වගේ කියන තැනදී එතෙන්දී එතන කාර්මික වැඩ කරන කෙනා මට ඔය යතුරු දෙන්න කියලා කිව්වට පස්සේ අන්න එතෙන්දී මේ යතුරු දෙන්න කියලා කියනකොට දැන් අපේ අතේ තියෙන යතුරු වාහනේ පණ ගන්නන යතුරු දීලා හරියන්නේ නැහැ. ඒකට මොකක් හරි 10 යතුරු හරි 8 යතුරු හරි ආදී වශයෙන් මේ අන්න එතකොට එතෙන්දී අර්ථ ගන්නවන්නේ ඒ යතුරු. දැන් ඔතනින් යනකොට මේ සමහරට කුඹුරක් ගාවක වගේ ඒ වාහනේ නතර වෙලා තියෙනවා නම් ක්‍රියා විරහිත වෙලා දැන් සෙතකට සමර මේ දැන් එතනම ගොවි මහත්තයෙක් ඉන්නවා. දැන් එතන ගොවියාත් එක්ක කතා කරනකොට මේ දැන් කමත් භාෂාවෙන් යතුරු කියන්නේ ඔය යතුරු දෙන්න කියලා කිව්වොත් කමත් භාෂාවෙන් මම හිතන්නේ කුල්ලට තමයි අපි වී පොලන්නේ කුල්ල. අන්න ඒ කමත් භාෂාවෙන් යතුරු කියන්නේ කුල්ලට. දැන් වයිතුම මේ දැන් පොතක් වගේ දෙයක් ගත්තට පස්සේ පොතක තියෙනවා පොතකට යතුරක් තියෙනවා සූචකය කියලා කියන්නේ අපි. එතකොට ඊට පස්සේ සිතියම් වලටත් මම හිතන්නේ සූචක කියන යතුරු පාවිච්චි කරනවා. බලන්න එතකොට දැන් යතුරු කියන වචනය යයන් ඇතු වෙන්නේ රයන් යතුරු. ශබ්දෙත් වචනත් අඩු වැඩි කමක් නැහැ. ඊළඟට අකුරු තුනයි ලියද්දිත් එක විදියට ලියන්නේ. හැබැයි ඒ යතුරු කියන වචනය යොදන තැන අනුව අර්ථය ආත්පසම වෙනස් වෙනවා. බලන්න වාහනය කියන තැන යොදවුණත් ස්ටාර්ට් කරන්න යොදන යතුරයි කෑඩි ගලවන්න යොදන යතුරයි කියන කියන්නේ එතනම දෙකක් නේ. වාහනයත් එක්ක කියන පාදකත්වයත් එක්ක කතා කරා. කුඹුරට ගියාම එක අර්ථයක්, පොතක් බනද්දී ඒක අර්ථයක්, ඊට පස්සේ සිතියමක් බනද්දී තවත් අර්ථයක්. මම හිතන ඔය විදිහට යතුරු කියන වචන යොදන තැන අනුව ඒ තැනින් තැනට කියන්නේ දැන් වාහනය කුඹුරයි කියන්නේ දෙකක්. වා ඊට පස්සේ කුල්ලයි කියන එක දෙක. ඒ පොළොණු කුල්ලයි පොතේ තියෙන යතුරයි කියන්නේ කොච්චර වෙනස්ද කියලා බලන්න නේද? අපේ ප්‍රායෝගිකව බැලුවට පස්සේ මේ අපේ ජන විඥානයේත් එක සාමාන්‍ය ජීවිතෙත් එක බැලුවත් තනි වශයෙන්නේ දැන් ඒක මේ අපේ ජීවිතෙත් එක එකක් නේ. ලෝකයත් එක යන කතාවක් නේ. දැන් ඒ වගේ දෙයකට ඒ වගේ තීව්‍රතර අවධානය යොදන්න ඕන නම් නේද? වාහනයට රිංගලා ඇනේ තද කරන්න ගලවන්න යතුරු ඉල්ලද්දි අර ස්ටාර්ට් කරන යතුරු දෙනන්නේ හරි අඥානකම මොඩකමක් නේ. ඒ වගේ දෙයකටත් එහෙමනම් මේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? ලෝකයේ සම්බන්ධ දහමක්ද? නෑ, ලෝකයේත් එක තියෙන දහමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකයෙන් ඈතර වෙන දහමක් සම්බන්ධයෙන්. ලෝකයෙන් ඈතර වෙන දහමක්. ඔව්.
උත්සාහ කළේ දැන් මේ වචනයක් කියවහන් ලෝකෙට අයිති විදිහටත් ගොඩාක් අර්ථ එන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ දැන් බුදුදහමේ වචනයක් ගත්තොත් අපි කොච්චර මේ මුල්ලා වෙන්න පුළුවන්ද මේකයි මේ කිව්වේ කියලා. නේද අපේ හැඳුරනේ. ඒකේ අපේ හැඳුරනේ දැන් මම මෙහෙම අහුවොත් දැන් ඔබ වහන්සේ යතුරු කියනකොටම ඔන්න දැන් මේ අපේ මේ මෙතන ඉන්න අයට එක එක යතුරු මතක් වෙනවා.
අනහරි.
තමගේ යතුරු කොහෙද එළියේ තියෙන යතුරක් එක එක විදිහේ. ඔන්න දැන් මේ මුලින්ම අර බාහිර යතුරක් සිහි වුණා. ඒක කොහමද අපි මේ දැන් එතන මොකද්ද වෙලා තියෙන්නේ?
එතන කාරණෙත් එක. ඔව්. මම මේ එතනට එන්නම් අර මම කියපු කාරණයට පොඩි ඒ පොඩි ඉතුරු ටිකක් පොඩ්ඩක් විනාඩියක් වගේ අරගෙන කියන අන්න ඒ වගේ අපේ මේ රවි මහත්මයා මේ දැන් ආයතනයත් එක්කනේ අපි කතා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඔය දැන් ඇසකනනාංශයේ දිවසයත් එක්කනේ. ඒතකොට ඔය ඇසකනනාංශයේ දිවසයත් එක්ක කතා කරනකොට මේ අපි චක්කු සෝත ගාන ජීවනාකාය මන කිරණේ යොදන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ චක්කුයි මේ ඉන්ද්‍රි ඇස කියලා ගමුකෝ. පේන ඈ. ඒතකොට චක්කු ඉන්ද්‍රිය කියලා යොදලා තියෙනවානේ. ඒතකොට අපි දැන් ඉන්ද්‍රිය කියන යොදනකොට ආන්නේක වේදන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා චක්කු ඉන්ද්‍රිය කියලා කතා කරනකොට එතනත් ඇසනේ. අන්න ඒක ආයුෂයි උණුසුමයි ආයු උෂ්ම ආයුෂයි උණුසුමයි නිසා හටගත්ත කියලා කියනවා. දැන් බලන්න එතකොට තියෙන්නේ මේ ආයුෂයි උණුසුමයි නිසා හටගත්ත මේ ඇහක් මේතන කතා කරන්නේ නේද? හැබැයි තව තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ඒ බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඒ වගේ දැන් අර නුවණින් දකියෝ කියලා යොමු කරනකොට දැන් ඉන්ද්‍රිය කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒතෙන්ද කියන්නේ ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ඒ බාහිරානි ආයතනානි වේදිතබ්බානි. අන්න එතෙන්ද කියන්නේ ආයතන නුවණින් දකියෝ කියලා. දැන් බලන්න කලින් ඉන්ද්‍රිය ගැන කතා කරේ ඊළඟට ආයතන දකින්න කියලා. දැන් බලන්න ඒත් ඇහැගෙනමනේ. ඊළඟට අපි ආපහු කතා කරවටින් ඒ සදායතනික සූත්‍ර මහා සදායතනික සූත්‍රය එතනද කියන්නේ චක්කුන්. එතනත් ඇස. චක්කුන් ඥානම් පස්සාන් යථාභූත. අන්න බලන්න එතෙන්දි මේ වන් ඉස්සෙල්ලාම මේ අපිට තියෙන ඇහැ ගැන කතා කරේ. ඊට පස්සේ ඒ ආයතනයක් හැටියට පෙන්වන නුවණින් දකියු කියලා. ඒක වෙනම පරියායක් ආත්පසින්ම. ඊට පස්සේ චක්කුන් ඥානම් පස්සෙන් යථාභූතං කියන තැනදී එතෙන්ද කියන්නේ නුවණින් දැකීම එක. ඊට පස්සේ දැන් ඔය හයම එකතු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනදී එතෙන්ද පැහැදිලි කරන්නේ සලායතන. එතන සලායතන ආධ්‍යාත්මික බාහිර කතාවක් මේ යොදන්නේ නැතුව සලායතනම් කියලා කියන්නේ. එතෙන්ද සලායතන දෙකකට බෙදලා පෙන්වන්නේ නැහැ. බලන්න එතකොට අටන්දි පටිච්ච සමුප්පාදයේ කියන්නේ ඊතර වීමේ විස්තරය සලායතනක සූත්‍රයේ පැහැදිලි මහා සලායතනක සූත්‍රයේ කියන්නේ ඥානම් පස්සෙන් යථා භූතං කියන දැක්මක් එක කතා කරන්නේ. ඊළඟට දකියු කියලා කියනකොට අධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි යදනවා. අර ආයිසයුනුසුමයිත් එක්ක ඉන්ද්‍රිය කතා කරද්දී වෙන අර්ථයක්. අනේ නිසාර යතුර පාවිච්චි කරනවා වගේ අපේ රවි මහත්මයා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී දේශනා කරපු තැනට අනුව අපිට අර හැදෑරීම කළ යුතුයි කියලා යෝජනා කරනවා. එහෙම නොවුනොත් ආයතනත් එක්ක කතා කරපු නිසා ඒ ප්‍රවේශය ගත්තේ. නැත්නම් තොර නිකන් අර වාහනේ පණ ගන්නන කුඹුරේ තියෙන කුල්ල දුන්නා වගේ ප්‍රශ්නයක් වුණොත් නිවන් මගම වරදිනවා කියලා මට හිතෙනවා අපේට.
එහෙමයි අපේ හැඳුරන්නේ. ඔව් ඒක හරි වැදගත්. මං හිතන්නේ අපිට තව මේක කතා කරගෙන යනකොට ඇයි ඒ වැදගත් කිව්වේ කියන එක මේ වැටහෙන්න ගනී නේද? අපි බලමු ඉස්සරහට දැන් ඒකෙදි දැන් අපේ හැමතිරනේ ඔය මං ආයේ අතෙන්ට එන්නම් දැන් යතුරු තියෙනකොට ඔන්න යතුරු තියෙලා අනේ යතුරු තියනවද දන්නේ නැහැ කියලා ඔන්න බලනවා අපි යතුරු තියනවද කියලා එතකොට එන්නේ බලන්නේ
ඔව් ඔව්
එතකොට ඒ සම්බන්ධ අපි එහෙන් හරි කණෙන් හරි පටන් අරන් එහෙම පොඩ්ඩක් එමුද මේ සාමාන්‍ය ජීවිතේ කෙනෙක් අද්දකින පැත්තෙන් කොහොමද ටික ටික මේ ගහමට එන්නේ කියන එකට
ඇත්තටම මේ අපේ මහත්මයා දැන් එතනදී ඔය අපි එතනදී අපි බලන්නේ අර අනුපූර්ව ප්‍රතිපදාවක් එක්කනේ අපේ ආසනේ මේ දෙන නේද අපේ සර් කියන්නේ අනුභව ශික්ෂා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදානේ දැන් අර දැන් ඔය ප්‍රායෝගික අවස්ථාවක් එක්ක මේ අපේ සර් නිතරම සර් නිතරම ප්‍රායෝගික ශක්තියට යොමු කරන විදිහට දැනුම කියන තැනට ගොනු වෙන්නේ නැතුව ප්‍රායෝගිකව ඒතකොට ඒ අර්ථය පරීක්ෂණය කිරීමක් එක්ක නේද ඔය ඒ කතා කරන්නේ අපේ සර්
ඒක තමයි අපේ හැමදේම. දැන් ඔන්න ඔය වචනේ කිව්වට ඔක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ නේ. මොකද්ද ඒ අර්ථය?
අර්ථය පරීක්ෂණය කියන කියන්නේ අර්ථය දැන් ඔක මේ අර්ථය පරීක්ෂණය කරනවා කියලා කිව්වත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී නැගේ ප්‍රායෝගිකව බලනවා කියන එකට පරිභාෂාවෙන් කියනවා අර්ථය පරීක්ෂණය කරනවා කියන. ඒතර අර්ථය පරීක්ෂණය කරනවා කියන එකට තව වචන ගොඩාක් තියෙනවා. කියන්නේ පටිපුච්ඡා වෙනීතා කියලා කියයි. දැන් අපේ මේ ශාวก පිළිසිට ඔක ඇත්තටම වචන ගෝචර නැතුව තේරුම් ගන්න අමාරු ඇතිනේ.
එහෙමයි මේ වචන ගොඩක් අයට අලුත් ඒකයි මම මේ
පරිවීමන්තනය කරනවා කියලා කියනවා. අපව අර නුවණින් දකිනවා කියලා කියනවනේ සර්. අනුර ඒක සමීපයි. ප්‍රඥාවෙන් දකිනව නැත්නම් නුවණින් දකිනව කියන එතකොට දැන් අපිට අපේ සර් දැන් ඔය යතුර කියන කියලා කියනකොට අන්න එතෙන්දී අපි නුවණින් තමයි ඒක දකින්න ඕන. ඔන්න දැන් අර වචන ඔක්කොම අමතක කරන්න. පටිපුච්ඡා විනීතා පරිවීමන්තනය කරනවා අර්ථූප
පරිවර්තනය. අපි පුළුවන් නම්
ඔය ඔක්කොම ටික පැත්තෙන් සරල විදියට කතා කරලා ඔන්න ඔතන ඔතෙන්දී අපේ මේ ගුරුතුමා මේ ඔතෙන්දී අර දැන් යතුර කියන දේ කාරණයක් එක්ක යතුර මතක් වෙනවා. ඒක මනසට අරමුණක් හැටියට නෙන්නේ නේද? අපි තුමු මනසට දැන් අපි තුමු දැන් මගේ දොරේ යතුර තියෙනවා. දැන් අපි දැන් මේ දේශනය අහනවා කියන තැනත් එක වරකට යතුර කතේ නැහැ. දොරේ යතුර තියෙනවා කියන තැන. ඒතකොට මේ දැන් දොරේ යතුර තියෙනවා කියන එක ගත්තට පස්සේ දොරේ යතුර තියෙනවා කියන එක මේ වෙලාවේ මනසට අරමුණක් නේද?
ඔව්.
මේක මනස අපේ මනසට අරමුණක්.
මේ වෙලාවේ ඇහැට පේන්නේ නැහැ. ඔව් පේන්නේ
හිතට. පේන්නේ නැහැ. ඔව්. ඇත්තරම හිතට පේන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතටනේ පේන්නේ. ආන්න ඇසත් කනත් නාසය දිවත් කයත් මනත් මන සමහර සූත්‍ර ප්‍රදේශනවල සමානාර්ථයෙන් යොදන ලෝක භාෂිකුන් මන කිව්වත් හිත කිව්වත් විඥානයේ කිව්වත් ඔය අසුන් ප්‍රවන්ත වගේ සූත්‍රවල එක අර්ථයෙන් යොදන්නේ. එතකොට ඇස කන නාසය දිව කය මන කියලා කියන්නේ එතකොට බුදුරජාණන්සේ කියන්නේ ලෝක කියලා සූත්‍රයකදී පැහැදිලි කරන මේ ඒකද ඇහැ කිව්වත් ලෝකේ කන කිව්වත් ලෝකේ නාසය කිව්වත් ලෝකේ දිව කිව්වත් ලෝකේ කය කිව්වත් ලෝකේ මන කිව්වත් ලෝකේ. එතකොට දැන් යතුර මතක් වෙනවා කියලා කියන්නේ මනසට අරමුණක් නම් ඒතර ලෝකයද ලෝකයෙන් ඊතරද
ලෝකය නේද? ඒ කියන්නේ
ලෝකේ
මනසට අරමුණ වුණත් ලෝකේ කියන්නේ
මනසට අරමුණොත් ලෝකේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්න වෙන්නේ මේ එහෙනම් අර යතුර අපේ හැට පේන වගේ ඒ මනසින්ද ආ යතුර දොරේ තියෙනවා කියලා හිතනවා ඒ මනසින්ද ඒ දෙකේ අපේ තියෙන මේ මාංශ චක්ෂුෂේ මස් ඇස තියෙන්නේ මස් ඇසින් බැලුවත් ලෝකයේ අර මනසට අරමුණක් කරේ යතුරු අතන තියෙනවා කියලා බැලුවත් ඒ ලෝකෙම නේද?
එහෙමයි අපේ හැඳුරෙන්නේ. මම ඒක තව පොඩ්ඩක් මේ මේ අපි දැන් මේ කිරිසට මේ ඒක තව ටිකක් පැහැදිලි වෙන්න. දැන් දැන් අපිට ඔතන හිතන්න පුළුවන් ඔන්න දැන් යතුරු මතක් වුණා රබහන්ස කිව්වා වගේ ඔන්න දැන් යතුරු දුරේ නේද ඇත්තේ කියලා තේරුම්. අපිට අර දොරයි යතුරුයි අර කොහේ හරි තියෙන අන්නතන තියෙන භෞතික වස්තුවක් තමයි මේ දැනගත්තේ කියලා හිතෙනවා. හැබැයි අභාන්සේ පෙන්වුවා වගේ දැන් මේ වෙලාවේ ඇහෙන්නේ නෙමෙයිනේ දකින්නේ.
නෑනේ.
ඒක දැන් මනසටනේ අරමුණුනේ.
මනසටනේ අරමුණුනේ.
එතකොට ඔය දොරයි යතුරුයි දෙකම දැන් මනසේ ඇති වුණ අර ධම්ම ආරම්මණය නේද? ධම්ම ආරම්මණය.
ධම්ම ආරම්මණය. මනසට ආපු අරමුණක් කියමු අපි පිටිවිල්ලක් කියමු.
ඔව්. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නැතන දැන් බලනකොට අර එළියේ තියෙන භෞතික වස්තුව කියපු එක මුලාවක්.
ඔව්.
ඒක මේ හිතේ හැදුන එකක්. හිත දැනගත්තා. ඒක ඉතින් ඒක සතර මහා ධාතු නෙවෙයිනේ. අල්ලන්න බෑනේ හිතේ හැදුන එක.
ඔව්.
එතකොට අන්න අර එළියේ තිබ්බ සතර මහා ධාතු රූපේ බාරගත්තු එකයි වැරද්ද? දැන් මේ හිතේ හැදුන එකක් මේ හිත දැනගත්තේ කියලා දැක්කහම ඔන්න හරි ආරේ මාර්ගයට ආවා කියලා.
අන්න හරි. ඔව්.
ඔව්.
නැත්නම් සර් ඔය ඒ දැන් එළියේ තියෙන එක බොරු මේක හිතේ හටගත් එකක්. ඒක සමහර කෙනෙකුට ඕනනම් මේ හිත කියන්නේ මේ ඒක කියන්නේ හිත නැහැ කියලා ගන්නත් පුළුවන් ඒ කොටස් කරලා වගේ උනත් බෙදලා බලලා උනත්
හිත ඉතින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයිනේ.
නෙවෙයිනේ.
ඒව නැත්තම් මේ අනිත් ඉන්ද්‍රිය වලට අහුවෙන්නෙත් නැහනේ ඔක.
ඔව්.
එහෙනම් ඒක ඉන්නත් දැ හිත කියන එක. ඒ කියන්නේ හිත හරි මන ධම්ම කියන දෙකම ඇහැට අහුවෙන්නෙත් නැහැ, කනට අහුවෙන්නෙත් නැහැ, නාසයට අහුවෙන්නෙත් නැහැ, දිවට අහුවෙන්නෙත් නැහැ නේද? එතකොට භෞතික වස්තුවක් කියලා ගන්න බෑනේ තව විදිහට කිව්වොත්. ඒ හින්දා ඔන්න දැන් අර භෞතික මට්ටම කියන්නේ බොරුවක්. මේ බුදුහාමුදුරුව පෙන්වන්න නැත්තේ මෙන්න මෙතනයි කියලා හිතෙන්න පුළුවන්.
ඔව්.
හැබැයි ඒ එතන දැන් උපවහන්සේ අර කිව්වා දැන් ආයතන හයෙන් මනස කියන්නේ ආයතනයක්.
මනස කියන්නේ ආයතනයක්. ඒ කියන්නේ ඇස කිව්වත් ලෝකේ, කන කිව්වත් ලෝකේ, නාසය දිවකය කිව්වත් මන කිව්වත් ලෝකේමයි.
අන්න හරි. ඇහැ කිව්වත් ලෝකේ, මේ මන කිව්වත් ලෝකේ.
හරියටම හරි.
එතකොට අතන අර ඔය දැන් පෙනුන එකේ මේකේ තර්කෙට හරි ඇත්තටම මේ භෞතික දේ නෙමේ දැන් අපිට මේ තේන්නේ මනසට අරමුණ වෙන ධම්ම තියෙන එක. මනසෙන් හදපු දෙයක් තමයි ඔය දැන් යතුර කියලා තේන්නේ. දොර කියලා පේන්නේ. එතකොට එතනවත් සිහිය නැති හින්දා තමයි අපි අර භෞතික එළියේ තියෙන අර දොරයි යතුරුයි තමයි ඔය දැනගත්තේ කියලා විශ්වාස කරන්නේ.
ඔව්.
එතන කොහොමත් මුලාවක් තියනවා නේද අපේ හැඳුනේ. ඒ හිතේ හැදුන එක දැකලා ඔය දැක්කේ එළියේ තියෙන එක කියලා බාර ගන්නකොට එතන කොහොමත් මුලාවක් තියෙනවානේ.
ඔව්.
හැබැයි ඒමත් තමෙන්නුත් එහා ගිය දෙයක් තමයි මේ බුදු ප්‍රජානන් වහන්සේ පෙන්වුම් කරන්නේ නේද?
අන්න හරි. අර හිත දැන් හිතට ආපු දෙයක් නේ කියන එක හිත අල්ලන් එතනට ආවට පස්සේ ඒක හිතන්නේ හිතෙන්නේ නේද අපේට?
එහෙමයි එහෙමයි.
අර මේක මේ එදී ද්‍රව භෞතික දෙයක් නේ මේක මාගේ පැත්තට මන පැත්තට දාවට පස්සේ ඉතින් ඒ මනගෙන හිතන්නේ මේ මනෙන්නේ ඒ මන මේ මන බලන්නේ මමනේ.
ඔව් අන්න ඒක හොඳ පැත්තක්. දැන් අපි අතන මම ඉන්නවද කියන එක නේද? එතනින් අර ලෝකෙට අහු වුණාද කියන එක තව විදිහකට බලා ගන්න පුළුවන්. එහෙම නේද අපේ අඳුර?
පුළුවන්. ඇස වේවා,
ඒ කියන්නේ අපි
ඇස වේවා, මන වේවා, ඔය කොහොම මේ ලෝකයේ තුන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ දැන් ඒක අපේ මාසෙන්වත් මනසින්වත් නෙවෙයි බුදුරජාණන් අපේ මේ මතක් කරා වගේ මේක ඊට ඔබට කියපු එක. මේක දැක ගන්න පුළුවන්කම තියෙන්නේ නුවණ කියන ඇසින්. ප්‍රඥාව කියන ඇසින් තමයි මේක.
ඔව්. ඒ කියන්නේ අපි මනසෙන්, ඒ කියන්නේ හිතෙන් හිතලා දැනගත්තට මේක අහු වෙන්නේ නැහැ. මොකද ආයේ තව ආයතනයන්නේ මන කියන ආයතනෙනේ. නැත්තම් ලෝකෙ, මන කිව්වත් ලෝකෙනේ.
මන්නේ
ලෝකෙන් ඈතර වීමක් නෙමෙයි මේක. කොච්චර හිතලා තේරුම් ගන්න හැදුවා නේද?
අර ආයතන පිටේම අපි කරගෙන එක විතරයි වෙන්නේ.
එහෙමයි.
එතකොට දැන් අපිට සිද්ධ වෙනවා මේක මාසෙකින් බලන්නත් බෑ. අපි හිතමු ඔන්න අපේ ගුරුතුමා මේ රවි මහත්මයා මේ අපේ ගාව තියෙන මේ කෝපයක් තියෙනවා. දැන් ඔය කෝපේ බිමට වැටෙනවා. බිමට වැටෙනකොට කුඩු වෙනවා. ඒක කුඩු වෙනකොට ඒක දකින්නේ මගේ ඇසෙන්නේ. ඔන්න දැන් අපිට කියන්න පුළුවන් අර මේ කෝපේ කුඩු වෙනකොට ඇසෙන් දැක්කට පස්සේ ඔන්න අනිත්‍යයි කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කෝපේ තියෙනවා. වැටුනොත් බිඳෙයි. ඒක දකින්නේ මනසින්. වැටුනොත් බිඳෙයි කියලා හිතන්නේ මනසින්. නමුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝපෙtti බිමට වැටිද කුඩු වුනොත් අනිත්‍යයි වැටු වුනොත් කුඩු වෙයි කියලා හිතන එක මනින් වැඩේ තියෙන බුදුරජාණන් වහන්සේ දකින්න කියලා කියන්නේ අර මාසෙසින්වත් මනසින්වත් නෙවෙයි ඊට ඔබ්බකට ගිහිල්ලා මාසෙස මනස ඔබ්බ මාසෙසින් බැලුවත් ලෝකේ ලෝකෙන් ඉතර වීම නෙවෙයිනේ මනසින් බැලුවත් ලෝකේ ඒ ලෝකෙන් ඈතර වෙලා නැහනේ. අන්න ලෝකෙන් ඈතර වෙන්න නම් ඔය යදාපඤ්ඤාය පස්සති කියලා වචනයක් අහලා ඇති. ප්‍රඥාව කියන ඇසින් තමයි අපිට මේක දැක ගන්න වෙන්නේ. ඒ නිසා අපේ රවි මහත්මයා යොමු කරේ අර මාසස මනස ඉක්මවා කියලා. ඊට ඔබට කිහිල මේ බුදුදහම කියන්නේ ඊට වඩා ආත්පස වෙනස් කාරණයක් කියන දේ තමයි මේ මාත්‍රකාව ගෙනල්ල අර එක ඉසව්වකට අරගෙන ආය කියලා මට හිතෙනවා.
එහෙමයි අපේ හැඳුරන්නේ. අන්න ඔන්න ඔය විදිහට තමයි යන දැන් වහන්සේ අර දැන් ප්‍රායෝගික උදාහරණයක් ගත්තේ මම ඒක තව ටිකක් ආයි මතක් කරන්නම්. අන්න දැන් අපිට වහන්සේ කියපු දේ මම හිතන්නේ හැමෝටම පොඩ්ඩක් තේරුම් ගන්න ආයි මම කියන්නම්. අපේ දැන් ඔන්න කෝපයක් අපි හිතමු මේ සිද තියනවා කියලා. ඒක අපේ ඇහැට පේනවා. ඒකට අපි කෝපයක් තියනවා කියලා අන්න දැනගත්තා. දැන් අපි අහලා තියෙනවා මේ බුදුදහමේ අනිත්‍ය කියලා දෙයක්. එතකොට අපි හිතනවා ඔන්න දැන් කෝපේ අනිත්‍ය බලන්න ඕන. කොහොමද කෝපේ අනිත්‍ය බලන්නේ? මේක බිම වැටුණොත් කැඩිලා බිඳිලා යනවා. නේද? එතකොට අන්නේ ඒ බැලීම හරිද නැත්නම් ඒකද මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ කියන එක අපි නුවණින් විමසනකොට වහන්සේ මතක් කළේ දැන් මේ වෙලාවේ කෝප්පේ මේ හොඳට තියෙනවනේ ඇහැට පේන්න තියෙනවනේ තාම බිම වැටිලවත් බිඳිලවත්
නැහනේ.
එතකොට අපි ඕක බිම වැටුනොත් බිඳෙනවා කියන එක ඇත්තටම මේ නිකන් මානසිකාරය. ඒ කියන්නේ හිතෙන් සිටීමක්
සිතේ
හිතනවා. අන්න හරි. එතකොට අර ඉස්සෙල්ලා කතා කරපු කරුණත් එක්ක බලනකොට දැන් අපි හිතෙන් හිතන එකට ගිහිල්ලා තියෙනවා. අනිත්‍ය දැක්ක කෙනාට මේ මනසේ මොකද්ද වැඩක් වෙනවා. එතකොට මේ මන ආයතන කිව්වහම ආයේ ලෝකෙනේ.
බහුල ලෝකේ.
අන්න හරි. එතකොට ඒ දැන ගැනීම කොහොමවත් ලෝකයෙන් ඈතර වීම නෙමෙයි මේ ලෝකයේ ඇතුළේ ඉන්න තව සිද්ධියක් විතර. එතකොට ඒ බලන අනිත්‍ය කියන එක කවදාවත් මේ ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. මේ ඒක එතකොට හිතෙන් දැකීමක් නිසා කර මනසෙන් දැකීමක් නිසා එහෙම නැත්නම් මේ මනෝ විඥාණයට අහු වෙන එකක් නිසා ප්‍රඥාවට අහු වීමක් නෙවෙයි. නේද අපේ අඳුරන?
ප්‍රඥාවට අහු වෙන්නේ නැහැ.
එහෙමයි. එතකොට අර යදාපඤ්ඤායමස්සති. ඔව්.
එහොත්
යදාපඤ්ඤාය පස්සති කියන එක නෙවෙයි. එහෙමයි. ඒක අපි මේ හිතන නිකන් අර මානසිකාර නැත්නම් අර හිතලුවක් කියලා දැන් අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා. ඉස්සර නම් මොකද තිබුණේ වන්නේ.
ඔව්.
ඒ කියයි. හිතෙන් හිතා ගැනීමක් විතරයි. ඒක අර මේ දහම පැත්තට අනුගත වෙන එකක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. එහෙම නේද අපේ හැමදේම?
මූලික වශයෙන්ම අන්න ඒක තේරුම් කරගන්න ඕන. එහෙම නැත්නම් අපි ලෝකයේ තුල තවත් දෙයක් හිතුවා විතරක් වෙනවා. ඒක හරි අපරාධයක්. මොකද මේ දැන් අර ඒ වගේ කාරණා අර මාසෙසින් අපිට තියෙන මාසෙසින් බලලා අනිත්‍යයි කියන කාරණය සහ මනසින් හිතලා මේක අනිත්‍යයි කියලා අර හිතලුවක් කියන තැනට යන කාරණය ඒක පැහැදිලි කරන්න බුදුජානන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්න ඕනේ නැහැ. ඒක අපි කාටත් තේරෙන ඒක බෞද්ධ වේවා හින්දු වේවා ඉස්ලාම කියන ලෝකෙ කුමන ආගමක් වේවා මේ ඒ ශින්තෝ වේවා තාවෝ වේවා මොන වේ ආගම තියෙන ඔය ගොඩාක්නේ ඒ හැමෝටම තේරෙනවනේ. ඉතින් මේ කොරෝනා මේ වදුරත් එක්ක ඒ අනිත්‍යය කියන එක අපි කාටත් තේරෙනවනේ.
ඒක මං හිතන්නේ තව ටිකක් මං මේ බලන්නම් මේ අපේ පිරිසට පැහැදිලි කරන්න මොකද උතන හොඳට තේරුම් ගන්න ඕන තැනක් කියලා මට හිතෙනවා. මොකද අපි මුලින් ගොඩක් අය ඉන්නේ මේ බුදුදහමේ අනිත්‍ය කියන්නේ ඔන්න ඕක කියලා. ඒක අපේ හැමතිරෙන්නේ දැන් අර කෝප්පෙ ගත්තා වගේ ඔබ වහන්සේ දැන් ඔය අර කොරෝඩක් මතක් කරපු හින්දා දැන් ඕක තමන්ගේ ශරීරය නැත්තම් තව කෙනෙක්ගේ ශරීරය. දැන් ශරීරයේ අනිත්‍ය කියලා ගොඩක් වෙලාවට කතා කරනවා මේ ශරීරේ වෙනස් වෙනවානේ. දැන් ඔන්න මේ මං පොඩි කාලේ හිටිය විදිහ නෙමෙයි දැන් ශරීරය. තව ටිකක් වයසට යනකොට මේ විදිහ නෙවෙයි කියලා ඔන්න ඕකයි අනිත්‍ය කියලා මේ හිතෙනවා. එහෙම නැත්නම් ඔය වෙනස් වීම අපිට අර දැන් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ පේනවා ඒ වුණාට මේ වෙනස් වීම එහෙම නෙමෙයි හැම ශනේම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙන වෙනස් වීමක්. ඒ කියන්නේ මේ ශරීරේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දැන් අපිට ඒක ඇහැට පේන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ පේන්නේ නැහැ නේ ඔය වෙනස් වීම. කාලයක් ගිහින්නේ පේන්නේ.
ඔව්.
නැත්තම් අර ගහක් පොඩි කාලේ ඉඳන් ලොකු වෙනවා. එතකොට වෙනස් වෙලා තියෙනවා කියලා ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වීම පේන්නේ නැහැ නේ. ඔන්න ඔය පේන්නේ නැති එක දකින එකයි මේ බුදුදහමේ පෙන්වන්නේ කියලා නිකන් අර පොඩි සමහර විට අදහසක් තියෙන්න පුළුවන්.
එතකොට ඒ එහෙම වෙනස් වෙනවා කියන එක අපේ සර මනසින් නේද හිතන්නේ අපි.
අන්න ඒක තමයි මම මේ මතු කරන්න හැදුවේ. දැන් ඔබ වහන්සේ කියන විදිහට දැන් ඒ වෙනස් වීම අපිට දකින්න බැස අපි මේ හිතා ගන්න එකක් නේ.
අන්න
මේක අර ටිකක් ඇනලයිස් කරලා නිකන් මේ හිතනවා අර ඔය ගණන් වලක් තියෙනව හදන විදිහක්. ඒ කියන්නේ අර අවුරුද්දකට වෙච්චර වෙනස් වෙලා නම් අපිට හොයන්න පුළුවන් දවසකට කොච්චර වෙනස් වෙලාද විනාඩියකට තත්තරයකට හොබවම ක්ෂණයකටත් එහෙනම් වෙනස් වීමන්නේ කියලා අර තර්කෙන් එනවා තව පැත්තක ජීවත්. එහෙම නැත්නම් මේක අර දැන් ඔන්න ඔය කරන වැඩි අන්න බලන්න ඒ මනසෙන් සිටීමක් නේද මේ.
ඔව්
අපි දැනුමේ යදාගෙන මනසෙන් කරන වැඩක් උක. එතකොට අර උභහන්සේ කියපු මූලික මේ දහමට අනුව දැන් මනසෙන් දෙයක් දැනගත්තත් ආයි ලෝකෙනම
බහු ලෝකෙමයි.
ඔව් ඒ කියන්නේ ලෝකෙත් තියනවා මමත් ඉන්නවා දුකත් තියනවා ඔය කොහොම එහෙමමයි.
ඔව්
මේ ත්‍රිවිධ පැත්තක් බුදු දහමක් පැත්තකට කිට්ටු වෙලාවක් නැහැ.
නෑ
නේද අපේ හැමදේම.
ඔව්
අපි මේ කරුණ පැහැදිලිද කියලා බලන්න කාට හරි ඒකේ ගැටලුවක් තියනවාද ඒ කියපු කරුණේ. දැන් මේ තාම වැරද්ද පෙන්වන්නේ. හරියකට යන්න කලින් අපි ඉන්න වැරදි ටික තෝරගන්න ඕන. මේ ක්ෂණයක් පාසාවේ තියෙන දෙයක වෙනස් වීමක් නම් නෙවෙයි මේ කියන්නේ. බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන කරුණ. ඒක කාට හරි තව පැහැදිලි කරගන්න ඕන නම් අහන්න. ගැටලුවක් තියෙනවද කාට හරි?
ડોક્ટર මේ ඔතන දැන් හාමුදුරුවෝ කිව්වනේ මේ හාමුදුරුවෝ දේශනා කරානේ අර මේ හිතනවා කියන එකයි ප්‍රඥාවයි කියලා දෙක. කියන්නේ අපි හිතනකොට මිනිසින් හිතන්නේ ප්‍රඥාව කියලා එකක් තියෙනවා. එතකොට ඒකට තේරුනොත් වගේ අදහසක් නේ මට තේරිච්ච එක මම මේ ප්‍රශ්නේ අහන්නේ.
ඔව් ඔව්
ඔව්.
ඒ කියන්නේ හිතනවා කියන එක ප්‍රඥාව නෙවෙයි. තව විදිහට කිව්වොත්
ඔව් ඒක තමයි. එතන දැන් ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ දැන් ප්‍රඥාව නෙමෙයි කිව්වට ඒ කියන්නේ දැන් බුදු කවුරු හරි දැන් ඔය සෝවාන් ඵලයෙන් උඩ කෙනෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් හරි මොකක් හරි හිතලා කියන්නේ. හැබැයි එතකොට ඇත්තටම හිතනවා කියන එක නෙමෙයිද නැත්නම් ඔය දෘෂ්ටියකින් තොරව හිතනවා කියන එකද ප්‍රඥාව කියන්නේ?
නෑ, හිතලා කියනවා කියන එකයි දකිනවා කියන එකයි දෙක.
ඔය නේද? එතකොට මම එතන අහන්නේ කිය දැන් එතන අර හිතනවා කියන එකයි ප්‍රඥාවයි කියන එක
අර දෙකක්.
අපිට තේරෙන්නේ ඔය දෙකක්. එතකොට ඒක ඔය එතන ඩිෆිනිෂන් එකක් විදිහට අර දෘෂ්ටියකින් තොරව හිතන එකයි දෘෂ්ටියකින් සහිත හිතන එකයි. දෘෂ්ටියකින් සහිත හිතනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය කට්ටිය ඔය ප්‍රඥාව කියද්දි දෘෂ්ටි වලින් තොරව හිතනවා කියන එක. ඒකද හාමුදුරු අදහස් කරේ?
නෑ, ඒක නෙවෙයි. මම හිතන්නේ අපි හාමුදුරන්ගෙන් අහමු. දෘෂ්ටි වලින් තොරව හරි හිතනවා කියන එක නෙවෙයි නේද අපි හාමුදුරු?
ඒ කියන්නේ ලෝකය කියන්නේම දෘෂ්ටියක්නේ. ලෝකය කියලා කියන්නේම දෘෂ්ටියක්. ඒතර ඒ ලෝකය කියන්නේම දෘෂ්ටියක් නම් ලෝකයේ ඇතුලේ තමයි ඇස කන නාසය දිවසය මන තියෙන්නේ. ඉතින් ඒක දෘෂ්ටි වලින් තොරව අපි කියන අදහස් කළද නොකළද කියලා කිව්වත් ලෝකය කියන්නේම දෘෂ්ටියක්නේ. ඒ නිසා මේ අර දෘෂ්ටි වලින් තොරව හිතනවා කියලා කිව්වත් කියන්නේ ඒ හිතන්නේ කවුද? හිතන්නේ මමනේ නේද? හිතන්නේ අපි හිතමු දෘෂ්ටි වලින් තොරව හිතනවා කියන දෘෂ්ටි වලින් තොරව හිතන්නේ මමනේ. ඒතර මම කියන්නේම දෘෂ්ටියක්නේ. ඒ නිසා මේ
ඒක හාමුදුනේ ඒක දැන් ඔය අපි කතා කරද්දි කියන එක නෙමෙයිද? කියන්නේ අපි ඔය වචනේට කියන එක නෙමෙයි ඔය හිතන්නේ මමනේ කියලා. හැබැයි හිතනවා කියනකොට හිතනවා කියන එක අර වචනයේට කියන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒකත් දැනෙන දෙයක් විතරයිනේ. ඒ කියන්නේ ඇත්තටම මේ එක්ස්පීරියන්ස් කරන දෙයක් විතරයිනේ. නැතුව අර අපි කියද්දි ওই වචනයේට කිව්වට එක්ස්පීරියන්ස් කරද්දි හිතනවා කියන එකේදී අයි මම කියලා එකක් නැහැනේ. හිතන බව දැනෙනවා. හිතන බව කියන්නේ හිතන බවක් විතරනේ කියන්නේ. නැතුව හිතන මම ඉන්නවා එහෙම එකක් නැහැනේ. එහෙම නෙමෙයිද? කියන්නේ අපිට
හිතන බවක් කියන තැනම හිතන මමෙක් ඉන්නවා මහත්මයා.
ඔව්, හිතන
ඒක ඒක තමයි මේ සියුම් කරුණක් මේ කියන්නේ හිතනවා කියන්නේ.
අපේ හොඳයි අපේ මේ රවි මහත්මයා දැන් මේ මහත්මයා මතක් කරන්න වගේ හිතනවා කියන දේ අවශ්‍යයි. ඔව්, අපි එතනින්ම කතා කරමුකෝ මානසිකාර්යය කියන දේ. හැබැයි අපි පාලි භාෂාවෙන් මානසිකාර්යයනේ කරන්නේ. හිතන්න ඕන දෘෂ්ටියකට අනුගත නොවි. එහෙනම් ඒ දෘෂ්ටියකට අනුගත නොවෙන්න නම් ඒ වැරදි දෘෂ්ටිය වැරදි විදියට හරි දෘෂ්ටිය හරි විදියට අපි මූලික වශයෙන් දැනගෙන තියෙන්න ඕන. අර කියන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර වැරද්ද හැටියට නිවැරද්ද හැටියට දේශනා කරලා තියෙනවා. අන්න ඒ නිවැරද්දට අනුව මානසිකාර්යය කරද්දී හිතද්දී චින්තනය කරද්දී ප්‍රඥාව උපදිනවා. ඒ නිසා අර ඒ කලින් මහත්මයාගේ අදහස ඇත්තටම හරි. හැබැයි ප්‍රඥාව කියන්නේ හිතනවා කියන තැනින් ගන්න එකත් හරිය කියන අදහස කරන්න බෑ. හැබැයි බුද්ධ වචනයට අනුව චින්තනය කිරීම ප්‍රඥාව
උපදින්න
උපනිෂ්ඨ උපනිෂේනෝ ඒ හැබැයි ඒ චින්තනය කිරීම ඒ හිතීම කියන එක ඊතර වෙන දහමක් එක්ක ඒ කියන්නේ නතර වෙන දහමක් එක්ක නෙවෙයි ඊතර වෙන දහමක් එක්ක චින්තනය යොමු කිරීම කියන අපි අදහස වෙන එක වඩාත් නිර්වද්‍යයි මේ අදහස වඩාත් මේ හරි
එහෙමයි ඒකෙදි දැන් මේක කියනකොට මං හිතන්නේ ප්‍රශ්නයක් කියලා නැත්නම් අර හිතන්නේ නැතුව කොහොමද ඉතින් මේ එකපාරට ප්‍රඥාව පහළ වෙන්නේ?
ඇත්තටම ඒ අර ප්‍රායෝගිකව තමයි කතා කරන්නේ. ඇත්තටම ප්‍රායෝගිකයි හිතන්නට නැත්නම් ඉන්නමම වෙනම ප්‍රඥාවක් උපදව ගන්න ඕන. ඊට පස්සේ තමයි මේක වෙන්නේ කියලා අපි හරි මන්දෝත්සාහය වෙන්න පුළුවන්, නිලීන වෙලා යන්න පුළුවන්, ඒක ඇකිලිලා යන්න පුළුවන්. අයියෝ මට මේක කරගන්න පුළුවන් දෙයක්ද?
එහෙමයි.
අර එතෙන්ට තල් වෙලා යන්න පුළුවන්. අයියෝ මට ප්‍රශ්නයක් නැහැනේ, කවද්ද ප්‍රශ්නයක් ඇතිනේ, ඇති වුණාට පස්සේ කරමු වගේ. අපි එච්චරම දුර
යන්නේ නැහැ. අපි එමු මං හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඔතෙන්ට එයි. දැන් මෙතන මේ මූලිකව උත්සාහ කළේ මෙන්න මේක මේ හිතනවා කියන්නේ ප්‍රඥාව නෙවෙයි. එහෙම නැත්නම් තව ආයතන පැත්තකින් පෙන්නුව හිතනවා හිතනවා කියන්නේ ලෝකේ.
ලෝකේ.
හැබැයි දැන් අර ප්‍රඥාව ඉතේ පහළ වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව
අද වැඩි වෙන්නේ.
අපි හිතමු මේ සම්මා දිට්ඨිය කියලා.
දැන්
සම්මා දිට්ඨියට එන්න යම්කිසි ඊට කලින් වැඩපිළිවෙලක් තියනවා නේද අපේ හැඳුරනේ?
ඇත්තටම
ඒකෙදි සිටීම තියනවා. ඒ සිටීම කියන්නේ හැබැයි අර ප්‍රඥාවම නෙවෙයි. ප්‍රඥාව සඳහා වැඩපිළිවෙලක් තියෙනවා.
අන්න හරි.
එහෙමයි.
මට මේ කාලයත් එක්ක මේ ඉදකඩ අපි සාකච්ඡා අනුසාරයෙන් කරගෙන යනවා නම් ඔබට හරියම ලක්ෂණ සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කියලා.
ආදි බ්‍රහ්මචර්ය නේ.
එහෙමයි. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ඒ කියන්නේ මේ එකද කියන්නේ දැන් ඔය මේ කියන්නේ ප්‍රඥාවට මුලින්ම කියන්නේ ප්‍රඥාව ලැබෙන්න නම් මුලින්ම කළ යුතු කාරණා 8ක් ගැන සඳහන් වෙන ওই අඟුතනිකාය අටක නිපාතේ මේ අනේ ඒ සූත්‍රයත් එක්ක අපිට ඉස්සරහට තල්ලු වෙලා යන්න පුළුවන්කමක් තියෙනවා නම් සාකච්ඡාව
යමු
වෙන පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා.
ඒ ටික කෙටියෙන් මතක් කළා නම් බොහොමද පුළුවන් නම්
කෙටියෙන් මතක් කරන. ඒ වගේම අර අපේ කණින් මතක් කරු මහත්මයාට ආපහු තව වචනයක් එකතු කරන්න හිතන්න ඕනේ. ඔව් හිතන්න ඕන කවුරු කියන්නේ කවුරු දේශනා කළ විදියටද බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට හිතන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එතෙන්දී ඒ චින්තනයේ උපකාරකයි ප්‍රඥාව ඉදීම පිණිස. ඒ මතු කරපු ප්‍රශ්නේ හරිම වැදගත්. නැත්නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට හිතන්න ඕන. අන්න එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විද්‍යටම හිතන ඒ චින්තන රටාව යොමු මේ කියන්නේ උපනිෂ් උපකාරක වෙනවා ප්‍රඥාවේ උදාව පිණිස.
එහෙමයි.
ඔව්. නිසා මේ අපි අර සූත්‍ර ඒ කියන්නේ දැන් තියෙන වැරද්ද පෙන්නවා ආයතන ලෝකයක් එක්ක ආයතනත් එක්ක මේක කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේකට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවයෙන් තමයි මේක දකින්න ඕන. ප්‍රඥාවේ ඇස කියන්නේ හිතනවා කියන්නේ ඔක දෙකද? ඔව් දෙකක්. හැබැයි හිතන එක අනවශ්‍යයිද? නෑ අවශ්‍ය මේ අවශ්‍යයි කියන්නේ මම අවශ්‍ය ඒකට මම මයන්නකුත් එකතු කරන්න අවශ්‍ය මයන්.
හැබැයි එතන මම තව පැත්තක් මතක් කළොත් අපේ හැමතිරුනේ දැන් ওই ආයතන හය තියෙන්නේ අර විඥාන නිසා චක්කු විඥානය වගේ මන නිසා මනෝ විඥානය නේද?
ඒ කියන්නේ
මන ධම්ම කියන ඒක දැනගෙන තියෙන්නේ මනෝ විඥානෙන්නේ. බුදුරජාණන් වහන්සේ පොදුවේ පැහැදිලි කරලා තියෙනවානේ විඥානය කියන්නේ මායාකාරය කියන එක.
මායාකාරය කියන්නේ.
එතනිනුත් මං හිතන්නේ අර තේරුම් ගන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ තනවා කියනකොට මනෝ විඥානය තමයි මේ වැඩ කරන්නේ. එතනත් ඒක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මායාකාරය.
මායාකාරය.
මේ මායාවෙන් ඈතර වෙන පැත්ත හිතාගන්න පුළුවන් නම් අන්න එතකොට අර හිතනවා කියන එක සමහරවිට අර ධම එක්ක අනුගත වෙන පැත්තට යොමු වෙන්න උදව් වෙනවා.
මොකද සර් ඔබේ උපමාව දෙන්නේ නිකම් මායාකාරයක් නෙවෙයි. දැන් අපි මේ සඳහන් ශාලාවක නම් මේ පැත්තේ ඉඳලා බලනකොට ඒ කියන්නේ එහා පැත්ත කියලා කියන්නේ එක පැත්තයි. එයාට එක පැත්තයි ඒ පැත්තෙන් දෙගෙන අවශ්‍ය බොරුවක් කරන්න පුළුවන්.
ඔව් පිටිපස්සේ කවුරු
නෑනේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හතර මං හන්දියේක සිවුමන් සඳක මායාකාරයේ මායාවක් පෙන්වනවා වගේ එක මැජික් එකක් පෙන්වනවා වගේ කියලා. ඒතර දැන් අර පැත්තේ වහගේ පිටිපස්සේ වහගෙන ඕන දෙයක් එළියට දාන්න පුළුවන් පෙන්වන්න පුළුවන්. හැබැයි හතර මං හන්දියක් කියන්නේ හැමෝටම විවෘතයි. අන්න ඒ වගේ තැනක මැජික් එකක් පෙන්වනවා කියලා කියන්නේ අර සම්දර්ශන ශාලාවක මැජික් එකක් පෙන්වනවට වඩා ඉතාම ඉසියුම් සහ ඉතා සුදක්ෂේ ඒ හරිම රැවටිකාරි ස්වභාවයක් තියෙනවනේ හතර මං හන්දේ එක වෙන්නත්. ආ එතකොට දැන් විඥානය කියලා කියන්නේ මායාකාරයක්නේ බොරුවක් නේද? ඉතින් ඒකෙන් දහම දකින්න ඊතර වීමක් දැක ඒ ලෝකේනේ බොරුවකින් කොහොමද ඊතර වීමක්
පෙන්වන්නේ? ඔව්. එහෙනම් කිව්වට අපේ හැමදිරනේ දැන් ගැටලුව එන්නේ දැන් අපි මේ දහම ඉගෙන ගන්නෙත් ඉස්සෙල්ලා මේ හිතෙන් දැනුමක් විදිහටනේ නේද?
පැහැදිලිවම.
ඔව්. අනිත් එක්කම හිතන්නේ ගැටලුව
එන්නේ. එතන ඇත්තර මෙතන තැන් දෙකක්. අනේ නිසා අපි අර මූලික වශයෙන් ලියාගෙන ආවා. ඇසගනනාකේ දිවකය මන කියන්නේ ලෝකයෙන් එන එනසම් මෙතනින් ඔබට යන ප්‍රඥාව ඊට පස්සේ මන්දෝත්සාහය වෙන පුළුවන් අපිට ප්‍රඥාව නැහැ නේ කියලා. ඒකටම ප්‍රඥාවයි මේ හිතනවා කියන්නේ දෙකක්ද කියන කාරණේ. ඔව් හිතන්නට ඕන. හිතන් මූලික වශයෙන් හිතන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට. අන්න එහෙම චින්තනය මෙහෙවනකොට ප්‍රඥාව ප්‍රඥාව උපදිනවා කියන උත්තරයකට අපි ආවා. දැන් වැරදි පැතිත් පෙන්නවා, යමු වෙන්න ඕන පැත්තත් පෙන්නවා. දැන් එහෙනම් දැන් අපි කළ යුත්තේ මොකද්ද කියන කාරණේ හරිම ලස්සනට හරි සුන්දර සූත්‍රයක් ඔය තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කියලා තියෙනවා. මට කියන්නේ අවස්ථාව දෙනව නම් ඒ ගැන
මේ
කාරණේ
කියගෙන හඳුරන්නේ. ඒක
ගොඩක් වටී කියලා මට හැඟෙනවා අපේ මහත්තයා. මොකද ඒක කතා කරගෙන එද්දී
ඒ ටික කතා කරමු. මම හිතන්නේ හැමෝටම ප්‍රයෝජන වෙයි.
ප්‍රයෝජනයි. ඒකද මතක් කරනවා. කියන්නේ අට්ටිමේ මම පාළියනු කියලා සිංහලනුත් කියනවා. අට්ටිමේ වික්කවේ හේතු අට්ට නැත්නම් මේ බුද්ධ වචනයම වෙන්නවන්නේ. අට්ටිමේ වික්කවේ හේතු අට්ට පච්චය ආදි බ්‍රහ්මචාරී කාය පඤ්ඤාය අපපටිලද්දාය පටිලාභාය පටිලද්දාය වියෝභාවය වේකුල්නාය භාවනාය පාරිපූර්යා සංවස්සන්ති කතමේ අට. අන්න දැන් ඒක අට කියලා කතාවේ අට කියන්නේ අටයි කියන කතාව. එතකොට ඔය ඔන්නෝයේ ප්‍රඥාව උපදව ගන්නන. දැන් අපිට ප්‍රඥාව නැහැනේ.
එහෙමයි.
මේ ආයතන හය කියලා කියන්නේ ලෝකේනේ. එහෙනම් ප්‍රඥාවක් නැහැ. එහෙනම් නැත්තම් අපි ප්‍රඥාව උපද්දව ගන්න ඕන. උපද්දව ගන්න නම් ඒකට කල යුත්තේ මූලික වශයෙන් මේ කළ යුතු දේවල් ටික අපි කරන්න ඕනනේ. මොනවද කළ යුතු දේවල්? මහණෙනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. කියන්නේ ඔන්නේ ප්‍රඥාව ලැබිලා නැත්නම් දැන් අපිට ප්‍රඥාව ලැබිලා නැහනේ. ප්‍රඥාව නොලැබී නැත්නම් ඒ ලැබීම පිණිස. දැන් ප්‍රඥාව නැත්නම් ඒක ලැබීම පිණිස ලැබිලා තියෙනවා නම් ඒක වැඩි දියුණු වීම පිණිස. ප්‍රඥාව තියෙනවා නම් ඒක වැඩි දියුණු වෙන්නට විපුල බවට පත් වීමට විපුල ණයකේ විපුල බවට පත් වීම. කියන්නේ මහත් වෙන්නට උන කරුණු තුන කිව්වා. මේ එතකොට විජෝබය විපුලය ඊට පස්සේ භාවනාය පාරිපූර්ණියා. එතකොට භාවනා වශයෙන් පිරෙන්න. ඔන්න එතන මේ භාවනා කතාවකුත් කියනව නේද මෙතනින් භාවනාය කියලා. මම දැන් මෙන්න මේ කරුණු අට අනුගමනය කරොත්ින් අපිට මේ නොලැබූ ප්‍රඥාව ලබන්න පුළුවන් එක දෙක ලැබූ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුළුවන් තුන විපුල මහත් කරගන්න පුළුවන් හතර භාවනායේ පරිපූර්ණය භාවනාවෙන් පරිපූර්ණත්වයේ පිණිස සංවත්තන්ති උන මගේ ප්‍රකාශයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මේ
එහෙමයි
අටක අංගුත්තර නිකාය අටක නිපාතේ දෙවැනි සූත්‍රය ආදි බ්‍රහ්මචර්යය ඔන්නෙන් ප්‍රායෝගික ත්‍ත්වයට හේතු වන කාරණා අටක් තමයි දැන් ඉස්සරහට අපි මේ ඉගෙන කරගන්න බලාපොරොත්තු වෙන්නේ.
එහෙමයි.
ඔකේ පළවෙනි කාරණය තමයි ඉද වික්කවේ වික්කෝ සන්තරං සත්තරං උපනිස්සාය විහෙරති අඤ්‍යතරං වා ගරුට්ඨානියං සබ්බ්‍රහ්මචාරින්. ඔන්න ඒකේ පළවෙනි එක අපි මතක තියාගනිමු. මහණෙනි මෙහිලා භික්ෂුවක් ශාස්ත්‍රෝන් වහන්සේ ඇසුර කොට වාසය කරයි. එහෙනම් මේකේ උඩින්ම තියන්නේ ඇයි? කරුණු අටක් ඉදිරිපත් කරද්දී පළවෙනිම කාරණය තමයි මේ ශාසනයේ පළවෙනිම කාරණය තමයි සත්තාරං උපනිස්සාය විහෙරති. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන වාසය කරයි. බුදුරජාණන් වහන්සේ නැත්තම් දැන් අපිට දැන් ප්‍රශ්නයක්නේ. අඤ්‍යතරං වා ගරුට්ඨානියං සබ්බ්‍රහ්මචාරින්. එහෙම නැත්තම් වෙනත් ගරු ස්ථානයේ තියන්නට පුළුවන් සබ්බ්‍රහ්මචාරින්. බුදුරජාණන් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේ හැටියට වැඩගත් වෙන්නේ මේ සසරෙන් එතර වෙහෙන ධම දේශනා කරන නිසානේ. අපිට වැඩගත් වෙන්නේ සසරෙන් එතර යහපත් ප්‍රවතින ඕන ධම බුදුරජාණන්සේ ඕන තරම් දේශනා කර තිනවා. ඇත්තටම සමහර විමුක්තිකාමෙන් සමහර ආගමිකයෝ දේශනා කරලා තියෙනවා. හැබැයි බුදුජානන වහන්සේගේ කැපී පෙනෙන විශේෂත්වය තමයි සතරෙන් ඉතර වෙන ධර්ම දේශනා කිරීම. අනේ ඒ බුදුජානන් වහන්සේ නොමැති නම් දැන් බුදුජානන වහන්සේ පිරිනොම් පාලන මෙන්න මේ සතරෙන් ඉතර වීම පිළිබඳව ධර්ම දේශනා කරන ගරුට්ඨානියන් සද්දස්මචාරයෙන් ඒ ගරු ස්ථානයේ තියන්න පුළුවන් මේ මේ මොකද සාමීන් වහන්සේ නම එහෙම නැත්නම් ඒ ධර්මයේ කියලා දෙන උත්තමේ ඇසුරු කරන්න කියලා කියනවා. ඒක තමයි පළවෙනිම කාරණය.
එහෙමයි.
එතකොට
පළවෙනි
කාරණේ. දැන් ඕක මට මම පොන්චි අටුවාවක උද්‍යන්නම්. ඕකේ උපද්ද කියලා සූත්‍රයක් තියෙනවා. උප්ප කියන්නේ අඩ භාගයක් කියන අර්ථයෙන්. ආනන්ද සාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේගේ ගාවට ගිහිල්ලා අහනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ හරි අඩක්ම තියෙන්නේ මේ කල්යාණ මිත්‍රයා මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද අවච. එහෙම කියන්න එපා ආනන්ද, එහෙම කියන්න එපා ආනන්ද. මේ සම්බුද්ධ ශාසනයෙන් භාගයක් නෙවෙයි මුළු සම්බුද්ධ ශාසනයම. එතකොට දැන් ශාසනයම කියන්නේ මේ 99.9ක්ද? නෑ 100ට 100ම. මිත්‍රේ ඇසුරු කරන්න ඕන. එතකොට ඇසුරු කරන්න ඕන කොහොමද? ඔන්න ඊළඟට කියනවා ඇසුරු කරන්නේ යත්තස්සන් පච්චුපටිකන් හොටි කියන්න බෑ. ආමි මං මුත්‍රාඥාන්ති අඳුර දන්නවා. මේ දැන් මම මෙහෙම කල්යාණ මිත්‍රේ අඳුරනවා කියන තැනට ඔබට යා යුතුයි. මේ බුද්ධ වචනේ හැටියට මේ නොලැබූ මේ කතා කරන්නේ නොලැබූ ප්‍රඥාව ලබන්න නම් කොහොමද ඇසුරු කරන්න ඕන? ඇසුරු කරන්න ඕන මේ ඔහු තුල තියුණු ලැජ්ජා බයක් පිහිටයිද? මොනේ ඇසුරු කරනකොට තියුණු නිකන් තිබ්බ කියන්නේ තියුණු හිරෝ තපහිරි ඔත්තප්ප තියුණු ලැජ්ජා බයකින් යුක්තව ඇසුරු කරන්න ඕන. ඒ වගේම ප්‍රේමංච ගාරවෝච ප්‍රේමයක් ගෞරවයක් ඇතිවයි ශාස්ත්‍රඥ වහන්සේ හෝ ඒ මේ ගෞරවණීය මේ මොකද්ද ගුරුතන්නි සලකන මේ සබ්‍රක්මචාරීන් වහන්සේ නම ඇසුරු කරන්නට ඕන. තිරෝතප්පං පච්චිපටිත හොති ප්‍රේමංචකාරෝච කියනකින් කියන්නේ අයම් වික්කවේ පටමෝ හේතු පටමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචර්යාය පඤ්ඤාය අප්පටිලද්දාය පටිලාභාය පටිලද්දාය වියෝවාභාය වේපුල්ලාය භාවනාය පාරිපුරේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක ප්‍රථම හේතුව පළවෙනි හේතුව පළවෙනි ප්‍රත්‍ය නොලැබූ ප්‍රඥාව. දැන් අපිට ලැබිලා නැහැනේ ප්‍රඥාව. නොලැබූ ප්‍රඥාව ලබන්නටත් ලැබූ ප්‍රඥාව වැඩි දියුණු කරගන්නටත් වැඩි දියුණු වුණාට විතරක්මදි මහත් වෙනවා විපුල වෙනවා. විපුල කරගන්නට ඔන්න වචනයක් කියන විලකට භාවනාය පරිපූර්ණ සංවත්තන්ති. භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙන්නට ඔන්නෝක තමයි පළවෙනි හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම මේ සූත්‍රයේ හැටියට මම කාරණේ පැහැදිලි කරේ. කෙනෙකුට තාක්ෂණයේ දීව නිසා ඇප්ලිකින් එහෙමවත් බලන්න පුළුවන්න්නේ. මේ පළවෙනිම කාරණේ තමයි නොලැබූ ප්‍රඥාව ලබා ගැනීමට උපනිශ්‍රය වෙන හේතු උපකාර වෙන. ශාස්ත්‍රඥ වහන්සේ හෝ ගුරුතන් නිසලකන සබ්‍රක්‍මචාරීන් වහන්සේ නම ඇසුරු කරන්න ඕන කරුණු හතරක් එක්ක. මොකද්ද? පළවෙනි එක් කරුණු හතර තමයි තියුණු හිරි ඔතම් එක්ක ප්‍රේමංච ගරෝච. ප්‍රේමයක් ගෞරවයක් එක්ක ඇසුරු කරනවා නම් අන්න එක පළවෙනි හේතුව පළවෙනි ප්‍රත්‍ය මුලබුව ප්‍රඥාව ලබන්නටත් ලැබූ ප්‍රඥාව දිනු වෙනටත් ලැබූ ප්‍රඥාව වැඩි දිනුත් මේ විපුල කර මහත් කරගන්න විපුලත්වයට පත් කරගන්නටත් භාවනාවෙන් පිරිපුන් වෙනට. ඕක නේද මේ අපේ මේ සවිමාත්‍ය පළවෙනි භාවනාව එක. ප්‍රායෝගික භාවනාවක් නේද ඒක?
එහෙමයි අපේ හැමදෙරණි මේ අවස්ථර මට හිතෙනවා දැන් ඕක මේ ওই ටික හරි වැදගත් අපි දිගට කතා කරන්න ඕන. හැබැයි අපි දැන් ඔය ඔව් අපි මේ ටිකක් අර දැන් ඔය සූත්‍රේ අපි ඊළඟ දවසේ තරම් අපි කරුණු එක එක ගම්මු. මට හිතෙනවා මේ පොඩ්ඩක් අර සාකච්ඡා කරන්න කට්ටියට තියෙන
අවස්ථාව දුන්නොත් හොඳයි කියන හොඳයි.
එහෙමයි එහෙමයි. මොකද නැත්නම් තව අර මේ සමාවෙන්න ඕන මේක අර
අනිකමස්සේ
ටික ඉගෙන ගන්න ඕන නැත්නම් මේක අර දේශනාවක් විදිහට වෙනවා නේද අපේ හැමෝම
හරියටම හරි ඔව්
පිරිස බලාපොරොත්තු වෙන්නේ මොකද දේශනා අහනවා අහනවා කියන්නේ අර තියෙන ප්‍රශ්නත් එක්ක අපි ටිකක් ඉස්සරහට යන්න බලමු අපි ඔය සූත්‍රේ සරින් සරේ ගම්මු අපි කරුණු
අවශ්‍ය වෙනවා කියලා සරණයිසෝ
ඔව්
අපේ ස්වාමීන් වහන්සේගෙත් අවසරයි. ස්වාමීන් වහන්ස මේ තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. මම හිතන අපේ රවි සර් මේක ඉස්සරහ අපි සාකච්ඡා කරලා තියෙනවා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේදී ස්වාමීන් වහන්ස කියනවානේ අර ආයතරට පිළිසරණ මනස මනසක පිළිම සතිය කියලා. එතකොට මේ මුක්තිය නිවන ලබා ගන්න මෙතන ප්‍රඥාව ලබා ගන්න නම් ස්වාමීන් වහන්සේ මේ සතිය කියන එක ඉතාම වැදගත් වෙනවා නේද ස්වාමීන් වහන්ස?
ඔව් සතිය ඉතාම වැදගත්. මේ සතිය ඉතාම වැදගත්. ඒ අම්මා සතිය ඉතාමත් වැදගත් වෙනවා. ඒ සතිය හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිය වෙන්න ඕන.
එහෙමයි නැත්නම්.
එතකොට අපි අන්න එතකොට යන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කරන ලද සතිය මොකද්ද කියලා
නැත්නම්
අන්න එතනට යන්න වෙනවා අම්මා මොකද නැත්නම් ওই සතිය කියන දේ ওই කන්දරක කියන සූත්‍රයක් තියෙනවා ඒ කන්දරක සූත්‍රේ ඉනෝ පෙස්ස කියලා මේ ඇතුන් බලා ගන්න කෙනෙක්ගේ පුතේ ඇද්ගෝවේ කියලා කියමු අපි මේ බුදුරජාණන් වහන්සේ
ඇහෙන්නැතුව ගියා නේද ඇහෙනවද
ඇහෙන්නේ
නැහැ
ඔව් මං හිතන්නේ මේ ඒ වගේ උන්වහන්සේයි සම්බන්ධ වුණහම බලමු ඉතින් මා මේ මං අර ටිකක් උන්වහන්සේ කරගෙන යන ගිය එකට බාධා කළා මං හිතන්නේ මේ අපි කට්ටියට මොනවා හරි අහන්න දෙයක් තියනවාද ඒක සම්බන්ධව හරි දැන් ඔය මං හිතන්නේ ගොඩක් අය අර තමන්ගේ ප්‍රශ්න එක්ක යන්නයි කැමති නේද ඒ කියපු ඒවා එක්ක හරි මොනවා හරි දැන් ඔය සතිය ගැනත් මතු වුණා
සමාවෙන්න මට මේ සිග්නල් ගැටලුවක් ඇවිල්ලා කට්ටුනා
අපේ හැමදෙරේ ඇහෙන්නැතුව ගියා අපි කතා කර කර හිටියේ අර සතිය ගැන මේ එතකොට බලන්න කියනවා දැන් අර සාමාන්‍ය සතියයි එහෙම නැත්නම් ලෝකිතයි කෙනෙක් හිතන සතියයි බුදු රජාණන් වහන්සේ පෙන්වන සතියයි අතර වෙනසක් තියෙනා නේද අපි ඒක ගත්තොත් අපි නිකන් සාමාන්‍යයෙන් සිහිය පිහිටනවා කියමුකෝ ඒ දිනදා කරන වැඩවලට නැත්නම් ශරීරයට හරි මොනවට හරි සිහිය පිහිටන්න මං හිතන්නේ ගොඩක් අය පුරුදු කරනවා.
ඔව්.
අන ඒ
සතිය ඒ ප්‍රායෝගිකත් එක්ක ඇත්තම මේ ඒ සතිය කියලා කියන්නේ අපේ සර ඉතාම වැඩගත් ගොඩාක්ම වැඩගත්. වැඩගත් වෙන්න හේතුව තමයි ඒ සතිය අපිට ගොඩාක්ම කියන්නේ අචංචල කියන්නේ චංචල කැළඹෙන විසිරෙන කියන රට සේරු දුවන මේ හිතුවස්කාර හරි නොසරු පිටක් නේ අපිට තියෙන්නේ. මේකත් මේක හැම තිස්සෙම අපි දුවන්නේ ඇලෙන්න ගැටෙන්න මුදා වෙන්න යන තියෙන ගැටිය හරියට වැඩි. අන්න ඒ එකඟ එකඟ නොවිච්ච ගැටියක් එක්ක අපිට පිරිසිදුව දහමක් අහන්නවත් අවධානය යොදා ගන්න අමාරුයි. නේ අන්න එතෙන්ද මේ අපි කරන කටයුතුත් එක්ක ඒ සතිය පිහිටවනවා කියලා කියන්නේ කෙනෙකුට කරන්න පුළුවන් නම් ඉතාම වටින දෙයක්. ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක්. අන්න දැන් ඔන්න ඒ සතිය අර අපි ගිය සතියේ කතා කරා වගේ විමුක්තිකාමී සමාජයේ ඔය ස්ථාන කියන සූත්‍රේ හරි අග්‍රයිනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ වගේ සමාජයකනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඒ සමාජයේ අන්න අග්‍රයිලු තුනකින් මොකෙන්ද මේ අග්‍ර වෙන්නේ? බ්‍රහ්මචර්යාවෙන් අග්‍රයි කියලා කියනවා. උතුම් හැසිරීමෙන් අග්‍ර සමාජයක්. දක්ෂතාවෙන් ශූරත්වයෙන් අග්‍රයි. ඒ ශූරත්වෙනුත් අග්‍රයි. ඒ වගේම වැදගත්ම කියන්නේ අර අම්මා කලින් මතක් කරා වගේ අර සතිමන්ත බව, අර දෛනිකව පුරුදු පුහුණු කරන ඒ සතිමත් බව කියන්නේ ඉතාම වැදගත්. ඒ සතිමන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමාජය තුළ ඒ සතිමන්ත බවත් එක්ක පිරිසිදුව බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හරහා පිරිසිදුව බුද්ධ වචනයක් අහන්න ලැබුණොත්ින් අන්න ඒ සතිමන්ත බව ඉතාම උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක් හැටියට ඇත්තටම අගය කරන්න තෝරන. හැබැයි ඒ සතිමන්ත බවට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මොකද්ද සතිය කියලා. අපි යන්නේ හැදෑරීමත් එක්ක කරන එක තවත් ප්‍රායෝගික. අපේ ගුරුතුමා මතක් කරාවි බුදුරජාණන් වහන්සේ පෙර නොයසෝ විතෝ දහමක් තමයි දේශනා කරයි කියලා. අර මම අර කිව්වේ අර අරයක් සතර සතිපට්ඨානයක් වඩනවා කියන කියවනේ කවුද? පෙස්ස සඳරක සූත්‍රයේදී. ඒතොර එහෙනම් ඒ සමාජයේ සතර සතිපට්ඨානය වඩපු එක. තාම පෙස්සට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ නැහැ. එතෙන්ද පෙස්ස එතනින්ද යනවා. අපිට පොඩි වැඩ ටිකක් තියෙනවා. අපිට වැඩ හරි බහුලයිනේ. යන්නම් කියලා. ඒ වෙනයි බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි පෙස්ස තා චුට්ටක් වෙලා හිටියනම් තා ටික වෙලාවක් හිටියනම් මේ දහම අහගන්න එයා එහෙමම ඵලයක් ලබනවා කියලා කියනවා. එයා ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියනවා. තා චුට්ටක් හිටියනම්. අයි අර අම්ම මතක් කරා වගේම දෛනික ජීවිතයේ සතිය පුරුදු පුහුණු කරන එක තමයි දෛනික ක්‍රියාවසකනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ ඉස්සරහට යද්දි පිටිපස්සට එද්දිනේ ආලෝකිතේ විදෝකිතේ ඉදිරිය බණදි දෙපස්ස බණදි නේද? ඔය ඉදිරිය පුරුදු කරනෝනේ. ගත්තේ යන කාලෙ පිටේ ඉන්නකොට මේ සින්නේ හිත මේ වාඩි වෙනත් ජාති මොකෙන්නේ සයනේ කරද්දිනේ තුන්නේ භාවේ ජාගතේ ඔය වගේ ගොඩ සංඝාතිපත්ති මේ ගිහි ජීවිතයකදනම් අඳිනකොට පළඳිනකොට උපකරණ භාණ්ඩ උපකරණ පාවිච්චි කරද්දි ඔය හැම අවස්ථාවකදීම සිහිය පිහිටව ගන්න එක ඉතාම වැදගත් වෙනවා. අන්න එතෙන්දී අපි අලුතෙන් එක්රාස කරගන්න ඕන ඒ අපි ප්‍රායෝගිකව යෙදෙන යෙදීමට බුදුරජාණන් වහන්සේ යෝජනා දේශනා කරපු බුද්ධ වචනයත් එක්ක සතිය පිහිටව ගන්න පුළුවන් නම් ඒක ඉතාම වටින වගේ කරුණාවෙන් සිහිපත් කරන්නට ඕනේ.
ඒක අපේ හැමදෙරේ ඔන්න ඔතෙන්ට අපිට එන්න පුළුවන් ද දැන් සාකච්ඡාවේ. දැන් අපි සතිය පිහිටන සාමාන්‍ය සතියේ ඉඳන් මේ මොකද්ද වෙනස්? කොහමද ඒකේ මේ ඒ පැත්තට අනුගත වෙන්නේ වගේ කියලා?
අන්න එතෙන්දී අපි සර් මේ අනුගත වෙන්න කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. ඒකට මේ අර මොකද සංයුතනිකායි 5:1 හෝ 5:2 තියෙන ශාලා කියන සූත්‍රයක්. ඒ ශාලා සූත්‍රයේ
මේ එහෙමයි. දැන් අපි අපි ටිකක් උදාහරණයක් කරන් අභවහන්සේ කිව්වොත් මං හිතන්නේ ටිකක් මේ තේරුම් ගන්න පහසුයි. අපි හිතමු දැන් ඔන්න ඇවිදිනකොට අපි සිහියෙන් ඇවිදිනවා කියලා.
ඔව්.
ඒ කියන්නේ එතකොට ඔන්න දැන් කකුල ගෙනියන විදිහ හොඳට දන්නවා. අපි හිතමු හිත දුවන්නේ නැති විදිහට දැන් කකුලටම සිහිය පිහිටියා.
ඔව්.
දැන් මම හිතමු කකුල පොළොවේ වදින තැන එකට අපි සිහිය තියාගෙන තියාගෙන ඇවිදිනවා කියලා. එන්න දැන් කෙනෙක් පුරුදු කරනවා. එතකොට එන්න කකුල පොළොවේ තියෙනවා. එතන ඒකටම සිහිය තියනවා. දැන් හිත දුවන්නේ වෙන අරමුණු වලට කියලා හිතමු. ඒකනේ දැන් අපි අර සාමාන්‍ය පුරුදු කරන ලෝකෙට ඇවිති සතිය කියන එක.
සතිය කියන එක. ඔව්.
එහෙමයි. දැන් ඒකේ මොකද්ද තියෙන අඩුව හරි නැත්නම් එතන මොකද්ද අපි මේ
මේ රවි මහත්මයා එතෙන්දී අදහස් කරේ මේ කයත් එක්ක කතා කරනවද නැත්නම් තද ගතියත් එක්ක වගේ කතා කරනවද?
ඒ දෙකට වෙමු. දැන් සාමාන්‍ය වුණා දැන් ඇවිදි මම මේ ඔක්කොම පිරිස එක්ක යන්න මේ
යන්න ලේසි නිසා නේද?
එතෙන්දී ඔන්න දැන් අපි ඇවිදිනවා නේද? මේකට සිහිය තියෙනවා. එහෙම.
අන් දැන් ඔන්න අපි මේ ගමන් කරද්දී පය තියෙනවා, කකුල තියෙනවා. ඒ කකුල තියෙනකොට කෙනෙකුට ඔත මේ අපිට මේ කයට දැනෙනවා කියලා කයට පහසක් දැනෙනවා කියන කාරණේ කෙනෙකුට එනවා. මේ කයට පහසක් එක එන්න පුළුවන්. තව කෙනෙකුට උග ගන්න පුළුවන් මේ තද ස්වභාවය, මේ තද ගතිය අන්න එහෙම එන්නත් පුළුවන්. ආපහු මේ පෑගෙන ලපිසුම් ගලක් වගේ පෑගෙන නම් එතනට මේ විඳීම, ඒ කියන්නේ මේ දුක්, ඒ කියන්නේ මෘදුවට දැනෙන නම් ටිකක් සැප විඳීමක් හරි, කලුවට දැනෙන නම් දුක් විඳීමක් හරි, එහෙම එන්න පුළුවන් මූනික වශයෙන්.
ඒ කියන්නේ සමහර වෙලාවට කකුලට නිකන් සනීපයි වගේ, සමහර වෙලාවට රිදෙනවා අපහසුයි වගේ නේද?
රිදෙනවා අපහසුයි වගේ දැනෙන්න පුළුවන්. අර ඒ තැන්වලින් අපි ප්‍රායෝගිකව එතනට අර එතනට එක්කමිට කයට දෙනවා. එමෙතන කයට දෙනිච්ච එක මගේ මනසට අදහසක් ආවා නේද? අර ඒ වගේ තැනකින් එන්න පුළුවන්. ඒකට ඒක තද ස්වභාවයක් නේද? අපි කොහොමද දැන් අපි ඇවිදිනකොට ඒ කියන්නේ රළු ස්වභාවය. අන්න එතෙන්දී ඒක තමයි මගේ අත්දැකීම් ලෝකයක් එක්ක, කියන්නේ මගේ ප්‍රායෝගිකව දැනෙන අත්දැකීම එක කෙනෙකුට දැනෙන.
එහෙමයි.
අන්න දැන් ඒක ඉතාම වැදගත් වෙන. එහෙම දැනුණාට පස්සේ ඒක දැනෙන්නේ එතනට අවශ්‍ය වෙන අන්න ඒ තාත්විකත්වය එක. ඒ කියන්නේ තාත්විකය කියලා කියන්නේ ප්‍රායෝගික තැනත් එක්ක. ඔව්, ප්‍රායෝගික තැනත්
ඒකේ අත්දකින තැනක් නේ.
අත්දකින තැනත් එක්ක අන්න එතනට අවශ්‍ය වෙනවා බුදුරජාණන්. ඒ යෙදුමත් එක්ක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කියන්නේ ඊතර වෙන දහමත් එක්ක මේ එතනට අපි යොමු වෙන්න වෙනවා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ අත්දැකීම් ලෝකය බොරුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ අත්දැකීමට වඩා වෙනස් විස්තරයක්. අන්න ඒ වෙනස් විස්තරය අපි හොයාගෙන යද්දී, හැබැයි අර අත්දැකීමත් එක්කමයි හොයාගෙන යද්දී නතර වීමක් වෙන්නේ නැහැ. එතෙන්දී ඊතර වීමක් තමයි මේ මොකද්ද කට තමයි යොමු වෙන්නේ. අන්න එතකොට දැන් අපේ ගොඩක් මේ සම්බන්ධ වෙන පින්තුනේ ප්‍රායෝගිකත්වයත් එක්ක යොමු වෙද්දී අපිට වඩාත් වැදගත් වෙනවා මොකද්ද මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට අර කකුලට දැනෙන තද බව හරි, එහෙම නැත්නම් කයට දැනෙනවා හරි, පයර පෑගිච්ච එක මනසට හිතෙනවා හරි, අර ඒ වගේ තැන් වලට සිහිය තියන වගේම ඒ සත්‍තිමන්ත බව, ඒ සිහියට සතියත් එක්ක අපේ සර් කතා කරන තව වචනයක් තියෙනවා. මොකද සම්පජඤ්ඤනේ, නුවණනේ. සතියත් එක්කම ඈඳිලා තියෙන අනිත් වචන දැන් වචනද සති විතරක් නෙවෙයි කතා කරන්නේ, සම්පජඤ්ඤයත් එක්ක නුවණ එක්කයි කතා කරන්නේ. සිහිය තනියෙන් කතා කරන්නේ නැහැ, සති සම්පජඤ්ඤය. අන්න එතනට නුවණ අවශ්‍ය වෙනවා. අන්න ඒ නුවණ මස්සස මනස ඔබවා ගියපු නුවණක් එක්ක තමයි මේ සිහිය ගැලපෙන්නට ඕන. ඒත් එක්කම තමයි ගමන් කරන්න වෙන්නේ.
එහෙමයි. ඒක දැන් ඒ ගමන් කරනකොට ඒ වගේම දැන් හුඟක් අය වැඩනේ දැන් ආනාපාන සතිය හුස්ම දිහා බලන් හිටියත් ඔන්න දැන් අපිට අර හුස්මේ දැනීම් ටික තියෙනවා හුස්ම කියලා ඒක දැනගන්නවා. එහෙම නැත්තම් ඔය ගැටෙන ගතිය නාසයේ ඒ කියන්නේ දැනෙන ගතියට සිහිය පිටලා තියෙන්න පුළුවන්. හුස්මට සිහිය පිටලා තියෙන්න පුළුවන්. ඒකේ මේකේ වැඩි වෙනසක් නැහැ නේද? ෆයිනල්ස්.
ඔව්. දැන් අපි හිතමු දැන්
දැනීම කිව්වත් හුස්මේ තියෙන දැනීම කිව්වත් එතෙන්ට සිහිය පිටනකම් කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ තව විදිහකට කිව්වොත් එතෙන්ට එනකම් මේ බුදුදහමක් අහලා තියෙන්න අවශ්‍යත් නැහැ නේද? ඕනම කෙනෙකුට
ඕ ඒක තමයි දැන් ඔය ආනාපානසති මුලින්ම මතක් කරන වචන දෙක හරිය ප්‍රබලයිනේ. සෝසතෝ අස්සසති සෝසතෝ පස්සසති. සිහියෙන්ම හුස්ම ගැනීම ඉතා වැදගත්. සතෝ පස්සසති සිහියෙන්ම ප්‍රාශ්වාස කරන එක ඉතාම වැදගත්. අන්න ඒ දෙක මේ කියන්නේ ඔහු මේ සිහියෙන්ම හුස්ම ගනි, ඔහු සිහියෙන්ම හුස්ම හෙළයි. ඔන්න ඊළඟට තියෙනව නේද මේ පටන් ගන්නකොට මේ කියන්නේ සූත්‍රයේ ආනාපානස කියනමත් එක ගැන කතා කරන සූත්‍රය උනත් දීගං වා අස්සසන්තෝ දීගං අස්සසා මීති පජානාති කියලා තියෙනව නේද? අන්න ඒකේ වැදගත්කම එතෙන්ද කියනවා දීගං වා දිග හුස්මක් හෝ කෙටි හුස්මක් වෙන්න පුළුවන් අස්සසන්තෝ ආස්වාස කරන්නේ කෙටි හරි දීර්ඝ හරි හුස්මක් ආස්වාස කරනකොට දීගං අස්ස සාමීති දීර්ඝව හුස්ම ගන්නවානේ ගන්නේ මී අනාගතේ එන් කියලා කියනවා පජානාති කියලා කියනවා. ඔන්න දැන් ඒක දැන් අන්න එතකොට අන්න අපේ අධ්‍යක්ීම ඉක්මවා ගියපතන පජානාති. මොකද්ද පජානාති කියන්නේ? පජානාති කියලා කියන්නේ විජානාති මේ විඥාණයෙන් දැනගන්නවත් නෙවෙයි. සංජානාති දැන් පාලි වචන වල වැඩි වෙයි හඳුනගන්නවත් නෙවෙයි. පජානාති. පජානාති කියන්නේ මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔය වේදන සූත්‍රයේ පජානාති පජානාති කියලා කියන්නේ දුක්ඛේ ඥානං සමුද්දේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. එතෙන්ති දුක්ඛේ ඥානං සමුද්දේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන තැනත් එක තමයි පජානාති කතා කරන්න වෙන්නේ එතෙන්දී.
අනේ එතන හොඳ තැනක් මං හිතන්නේ. දැන් හුස්මට සිහිය තියනවා කියලා හිතුවට දැන් දුක්ඛේ ඥානං තියනවාද? සමුදේ ඥානං තියනාද නේද? ඒ හතර නැත්තම් දැන් පජානාති කියන එකට ඇවිල්ලාද?
ඔව්.
මයිහල පහල යනවා හරි එතන දැනීමට හරි සිහිය තියාගෙන ඉන්නවා.
ඔව්.
ඒ වුණාට ඒකේ අර පජානාති කියන එහෙම නැත්තම් මේ සතර ඥානයක් යෙදෙනවාද කියන තැන විනසන්න වෙනවා නේද අපේ හැඳුනුම්?
විමසන්න වෙනවා. ඒ අර හුස්ම ගන්නවා කියන තැනට හිත විතර කියන්නේ හිත තියවොතින් එතෙන්ද සමහර වෙලාවට ඒක සමානට ඔය Hindu යෝගීන්ගේ ප්‍රාණයාම වගේ තැන්වලනු ගිර නතර වෙන්න පුළුවන් නේද?
එහෙමයි. මම හිතන්නේ අපේ Hindu නෙමෙයි, ඉතින් අපේ බෞද්ධ යෝගීන් ඔක්කොම ඉන්නේ ඔතන කියලා මට හිතෙනවා. දැන් ඒකේ දැන් ඒ එතන සිහිය තියාගෙන ඉන්න එක මං හිතන්නේ හැමෝම පුරුදු කරලා තියෙනවා දැන් නැති වුණත් කාලෙකදී හරි.
අපේ මේ ගුරුතුමා ඒක අර ඒක මේ නිෂේධය කරන්න යන්න බෑ. මේ අර මුලදි සෝසතෝ වාස්සති සතෝ පස්සති කියලා දේශනාව තියෙනවනේ.
නෑ ඒක එපා කියන එක නෙමෙයි මං කියේ. ඔය අත්දැකීම මං හිතන්නේ හැමෝටම වගේ තියෙනවා.
එතකොට අන්න ඒ අන්න එතකොට දැන් ඒ අනේ අත්දැකීමට ඔබට කියපු දෙයක් තමයි මේ අපේ බුදුදහම අන්න හරි බුදු කෙනෙක් වෙන්නනේ අත්දැකීමට ඔබට කියපු ඉගැන්වීමක් එක්ක එයාමත් තමයි උගනන්න. අතට පජානාති කියනෝනේ මේ මම හිතන්නේ කවුරුත් කරානම් කවුරු කවුරුත් මේ දේශනා ශ්‍රවණය කරන අර මුලදිත් වුණ දහම් සටහන් ඉදිරිපත් කරන අර එහෙම කිරිස් කියලා මතක් කරන්නේ. ඒතකොට පජානාති කියන වචනේ අපි හොයාගන්න වෙනවනේ. පජානාති කියලා විග්‍රහ කරලා තියෙන්නේ කොට්ටිත මහ රහතන් වහන්සේ, සාරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහස්තු කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා මේ අවැස්සේ මේ පජානාති කියලා කියනවා මොන අර්ථයෙන්ද? එතන සාරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මොකද්ද? මේ දුක්ඛ, සමුදය, නිරෝධේ, මාර්ගය කියන කාරණා හතර පිළිබඳ නුවණක් නෙමේ පජානාති කියන්නේ. අන්න එහෙනම් අර සතියත් එක්ක සම්පජඤ්ඤය යන්න ඕන නුවණ. අන්න එතකොට තමයි අර අපි ඉන්න තැනට එහාට ගියපු නුවණ මේ තැනක් ගැන කතා කරන්න වෙන්නේ නේද?
එහෙමයි. දැන් ඔන්න ඔතන පුළුවන් අපි තව ටිකක් කතා කරමු අපේ හැඳුරුනි. දැන් එතන මේ දැන් ඔන්න හුස්මේ හරි අපි දැනීම දිහා විතරක් බලා ඉන්න මට්ටමකට ආවා කිව්වකෝ. ඒ එහෙම හිතියක් දැන් ඒ දැනෙන බවකුත් තියනවා, දැනෙන මමත් ඉන්නවා.
ඔව්.
ඒ කියන්නේ මම තමයි දැනගන්නේ දැනෙන බව.
ඔව්.
ඒ එහෙම ස්වභාවයකුත් තියනවානේ අපි දැන් ඒ මේ දැනීමට සිහිය තියාගෙන ඉන්නවනේ. මේ කවුද සිහිය තියාගෙන ඉන්නේ? මම නේ.
ඔව්. ඒ එහෙම සිහිය තියාගෙන ඉන්නකොට අපේ ගුරුතුමා මේ ඒ සිහියෙත්ම ඉන්නකොට අතීතය කියන්නේ අතීතයත් එක්ක ගැටෙන්නෙත් නැහැ. අනාගතය ගැන ගැටෙන්නෙත් නැහැ.
ඔව් වෙන
වර්තමානේ ඇලෙන්නෙත් නැහැ නේ.
ඔව් එහෙමත් ගැලපෙනවා.
ඔව් එහෙමත් ගැලපෙනවා. හරි ඒතන් සන්තන් ඊතන් පණීතන් ඒක හරි සාන්තයි හරි සුවයි. දවසක් ඔය අරිත්ත කිර සාමින් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සාමීනි මම ආනාපාන සතිය කරනවා, කොහොමද මේ අරිත්ත ආනාපාන සතිය කරන්නේ? ස්වාමීනි මම හුස්ම ඉහළ පහළ හෙලනකොට මම සිහිය පිහිටවගෙන ඉන්නවා. එහෙම සිහිය පිහිටවගෙන ඉන්නකොට මොකද්ද අතීතය ගැන අතීතයත් එක්ක ගැටෙන්නෙත් නැහැ, අනාගතය ගැන ගැටෙන්නෙත් නැහැ, වර්තමානේ හැලෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ මොකද්ද? මේ අරිට මම එහෙම දෙයක් නැහැ කියලා කියන්නෙත් නැහැ. එහෙම භාවනාවකුත් තියෙනවා. හැබැයි අරිත්ත මම ආනාපාන සතිය කියලා කියන්නේ එයට නෙමෙයි කියලා අය අරිත්ත කියන සූත්‍රයේ පැහැදිලි අරිත්ත සංවිධානයේ පැහැදිලි කරන සූත්‍රේ පැහැදිලි කරනවා අන්න එතන. දැන් එහෙමත් අපිට එතනට එන්න පුළුවන්. හරි සමාධියක් කියනවා ඇදීමක් එන්නේ නැහැ ගැටීමක් එන්නේ නැහැ. මේ සමහර අපි ගොඩාක් දහමත් අහලා තිනු. ඒකට නිකන් අපිට හිතෙන්න පුළුවන් අඩේ රාගයක් නැහැ ද්වේෂයක් නැහැ. මේ දහමත් අහලා තියෙන නිසා නිකන් මට තේරෙනවා වගේ නිසා නිකන් මෝහයක් නැහැ කියලා නිකන් දැන් රාග දේශ මෝහය නැති වෙන රාගස්සය මෝහස්සය දෝෂස්සය මෝහස්සය වෙලා නිකන් නිබ්බානන්ද දන්නේ නැහැ කියලා එහෙම හිතන්නත් බැරි නෑ කෙනෙක්. එහෙම නිගමන වලට යන්නත් පුළුවන් කෙනෙකුට.
එහෙමයි. ඒක මං හිතන්නේ දැන් ඒ අත්දැකීම් එතනින් ගොඩාක් මේ සියුම් අත්දැකීම් තිබුණත් මං හිතන්නේ පිරිසට ඒ කියන්නේ දැන් යම් කිසි නුවණක් තියනවානේ. ඒකේ දෙනකොට විතරනේ. ඒකෙන් එළියට ආවට පස්සේ ආයි සාමාන්‍ය ජීවිතේ මේ කෙලස් ගොඩේ ඉන්නේ. අන්න
හරි. හොඳලායි මඩෙන් පිව්වා.
එහෙමයි. එතකොට ඒක තමයි මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්නේ. දැන් මොකද්ද මේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? දැන් ඔතන අපි එහෙම සීය තියාගෙන හිටියට මදි. ඒක නෙවෙයි
නේ. නෙවෙයි. ඔව්.
කොහොමද එතනින් වෙනස් වෙන්නේ අපේ හැඳුරුම?
අන්න වෙනස් වෙන්න නම් ඇත්තට මේක කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශ කියපු විදිහට කරන්න ඕන.
දේශනාව එක්ක. එහෙමයි.
අන්න හරි. ඉතින් ඒකට අපිට අපේ ගුරුතුමා දේශනාව ඉගෙන ගන්නම වෙනවා.
ඔව්. දැන් ඒකට අදාළ ටිකක් මේ කිව්වා. දැන් එතන වැරදි බව තේරුම් ගන්න මම එක පැත්තක් කිව්වා. ඒ බව දැනගන්න මම ඉන්නවා. ඒ සිහිනීමක් හරි තිබුණොත් එතන ඒ මම ඉන්නවනේ ඉතින්.
ඒ
එතකොට අදුගානේ සක්කාය දිට්ඨියවත් දුර වෙලා නැහැ.
දුර වෙලා නැහැ. ඔව්.
ඔව්. එතකොට දැන් ඔව්.
ඒ සියුම් හෝ ආරමුණ දැනෙන මම ඉන්නවනේ. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙලා නැහැ. ඉතින් මම කරපු මේ ඒක නිකන් මෙන්න මේ වගේ දෙයක් අපි තුමු අපේ අතර අහු වෙනෝ නම් මේසයක් මේකෙන් අහු වෙන කෙනාට ආමික රළු විදිහටම මේසය අහු වෙනවා. මේ තව කෙනෙකුට ඕකේ සුඩාම අංශුවක් තියෙනවා නම් ඒ අංශුව අහු වෙනවා. ඒතර විශේෂ අරයගේ දෙන්නගේ විශේෂත්වය තමයි කෙනෙකුට රළුවට මේසය අහු වෙනවා. අනිත් අරක තුනීම කරලා ගියාට පස්සේ කෙනෙකුට අංශුවක් අහු වෙනවා. අන්න ඒ වගේ තැනකට ඉතින් මේ එතකොට අරයට අංශුව අහුවෙලා මෙයාට මේසේ අහුවෙලා.
ඒ කියන්නේ දැන් අපි රළු විදිහට හුස්ම දිහා මේ හුස්ම හොඳට දැනෙනකොට බලා හිටියත් ওই සියුම් වෙලා බලා හිටියත් ඒ දෙකේම බලා ඉන්න මම ඉන්නා නේද අපේ හැම
බලා ඉන්න මම ඉන්නවා. අර අපේ ඔබතුමත් දන්නවා අපේ සාහිනාසෙන මම මතක් කරලා තියන්නේද, කණුවක් බදාගත්තත් බදාගත්තමයි, අණුවක් බදාගත්තත් බදාගත්තමයි කියන දෙකම වෙලා තිනු බදා ගැනීමක් නේ. මොකද බදා ගන්න මම මේ පැත්තේ ඉන්නවනේ.
එහෙමයි. කණුව මට්ටමින් දැක්කත් අණුව මට්ටමින් දැක්කා. ඒ කියන්නේ පරමාණු මට්ටමින් සියුම් මට්ටමේ ඔක කොච්චර හොයාගෙන ගියත් ඒක දැනගන්න මම ඉන්නවනේ නේද? නැත්තම් මේ විද්‍යාඥයෝ ටිකත් මේ සෝවන් වෙන්නේ නැහැ. ඔක දැකලා සක්කායි තිටිය තුරු වෙලා මේ
ඒකනේ.
එහෙම පැත්තක් නෙවෙයි. එතකොට දැන් අතන දැන් දෙපැත්තකින් පෙන්නවා. එක පැත්තක් අර මම ඉන්නවා. ඔක දැනගත්තු මම ඉන්නවා. අත්දකින්න මම ඉන්නවා. තව පැත්තකින් ඔබ වහන්සේ මතු කළා අර පජානාති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අර නුවණ යෙදෙන එකක් සතර ඥානය. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. එතකොට ඒ පැත්තෙන් බැලුවත් මෙතන මොකද්ද අඩුවක් තියෙනවා. එහෙම නැත්නම් මම ඉන්න පැත්තෙන් බැලුවත් අඩුවක් තියෙනවා. එතකොට දැන් ඔන්න අපිට මේකේ වැරද්දක් තියෙනවා කියලා ටිකක් නුවණ තියෙන කෙනෙකුට පේනවා.
පේනවා.
දැන් අපි හඳුරන්නේ කොහොමද දැන් මම මේ ප්‍රායෝගික පැත්තමයි යහන්නේ. ඉතින් ඔතන වැරද්ද කිව්වට මදිනේ. දැන් මොකද්ද කරන්න ඕන? නැත්තම් මොනවද දැනගන්න ඕන?
ඇත්තටම සර් ප්‍රායෝගිකව කරගෙන යද්දි තමයි අපේ මේ සර් කියන කාරණේ මම 100ට තා පුළුවන් නම් තා එකතු කරලා එකග වෙනවා. ප්‍රායෝගිකව කරගෙන යන කෙනෙක්ට තමයි මේකේ හරි හෝ වැරද්ද හෝ කියන දේ
වැඩවෙලා. එතන මං හිතන්නේ අපේ හැමදෙනා මේ ගොඩක් අය ඉතින් අත්දැකලා ඇති ඉන්න පිරිසකට උත්සාහ කරන පිරිසන්නේ. එක එක භාවනා ක්‍රමවල ওই ටිකට එනවා. මේ දැනට ලංකාවේ තියෙන නැත්තම් පිටරට තියෙන මේ ක්‍රමවල ඔතෙන්ට ඇවිල්ලා ඉතින් දැන් හිතා ගන්නවා ඔන්න දැන් වර්තමානයේ ඉන්නවා. ප්‍රසන්න මොහොන් කියන එකේ ඉන්නවා. දැන් අර ඔබ වහන්සේ මතු කළා වගේ අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ මේ මොහොතේ ඉන්නවා. ඒ වුණාට අපිට දැන් මේ දැන් දහමත් එක්ක නොගැලපෙන ගතිය තාම තියෙනවා. එක පැත්තකින් මේ මම ඉන්නවා, අනිත් පැත්තෙන් මේ පජානාති නැත්තම් අර මේ මොකද්ද කිව්වේ අර සම්ප්‍රජඤ්ඤය කියන නුවණ කියන එක යෙදිනවද? දැන් ඕක තව පැත්තකින් මං ඇහුවේ බුදුදහම අහලා නැති කෙනෙක් ওই විදියට හුස්ම දියා බලයි කියලා ප්‍රතෙන්ට එන්නේ නැද්ද? එනවනේ. එහෙමනම් දැන් මොකද්ද මේ අපිට බුදු කෙනෙක් වෙන්න පෙරණැසු විරු දහම ඒකට යොමු වෙන්න නම් දැන් මොකද්ද ඔතන අපි දැන් දහමේ මොන කොටසද ඔතෙන්ට ඕන වෙන්නේ?
එතෙන්දීම ගත්තොත් දැන් අර පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි කියලා නේද මුලින්ම මතක් කරන්නේ.
එහෙමයි. චක්කු දහම් මෙතර කියන පැත්ත නේද?
අන්නේ නම් අපිට දහම් මෙස අවශ්‍ය වෙනවා. එහෙනම් මුලින්ම අපි කරන්නට ඕන අන්නේ දහම් ඇස කියන දේ උපද්දවා ගැනීම නේද?
එහෙමයි. එතකොට ඒක තමයි. දැන් එතන අපි මේ දැන් ඒ පැත්ත පොඩ්ඩක් කතා කරමුද? දැන් මේ අරිත් දැන් මේක මම අර මතක් කළා වගේ අපේ හඳුනේ සමාවෙන්න ඕන අර ටිකක් අර දැන් පිසට ඕන තවත් අර මේ දේශනාවක් අහගෙන ඉන්න නියි. දැන් මෙන්න මෙතන ගැටලුව තියෙනවා. ඔව්.
ඔව්.
මේ මෙතෙන්ට සම්බන්ධව දැන් මේ දැන් එතන මේ මොනවද දැනගන්න ඕන? මේ අන්න දැන් ඔතෙන්දී එනවා අර අපි පටන් ගත්තු අර මෙතන හිතනවාද නැත්නම් මේ නේද?
අපි දැන් පිටසට අවස්ථාව දෙමු මේ නැත්නම් අපි දෙන්නගේ කතා බහක් වගේ නේනවා.
ඔව්. මෙතන ගැටලු තියෙනවා නම් අතු කරන්න බලන්න ඔයගොල්ලන්ට අහන්න තියෙන දෙයක්. අපි මේ කීප එකේ ඔතන වැරද්දක් තියෙනවා කියන එක පිළිගන්නවද නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් ඒකත් අහන්න.
මේ අනිත් එක තමයි මුලින්ම මතක් කරන්න ඕන මේ අපේ ගුරුතු රවි මහන්සිය වගේ මාත් ඉතාම සාමාන්‍ය සාමින් වහන්සේ නමක් තමයි. ඒ නිසා අපි කියන්නේ මේ
අපි තාම මේක හොයනවා. ඉතින් අපි
අන්න ඒ නිසා මේ
සාකච්ඡා කරන ඕ
සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රශ්නේ මේ පිරිස අතර ඇහුවොත් හරිද දන්නේ නැහැ.
මේ අපි හැදුවෙම ඕන දෙයක් අහන්න. අර ගණායත
පටාචාරට වැරදුනේ නැත්තම් නිවන් දකින්නේ නැන්නේ.